මේ ධර්මය ගැන කතා කරනවා දැන් උදෙත් ටික මතක් කළා නේද? අපි මේ බුදුදහමක දැනගන්න ඕන මොකද්ද කියන එක මේ ලෝකෝත්තර දහම. බුදු කෙනෙක් පෙන්වලා දෙන ලෝකෝත්තර දහම මොකද්ද කියලා තමන්ට තේරුම් ගන්න ඕන. ඒකෙදී අපි බලන්න ඕන මේ ලෝකෙට අයිති යම්කිසි දහමකුත් තියෙනවා. ලෝකේ ඉක්මවා යන නැත්නම් ලෝකෙන් එතෙර වෙන්න තියෙන දහමකුත් තියෙනවා. ඒ විශේෂයෙන් බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකෙන් එතෙර වෙන විදිය, සසරෙන් ගැලවෙන විදිය. තව විදිහට කිව්වොත් නැවත උපදින්න නැති වෙන්න, නැවත නූපදින්න අවශ්‍ය දහමක් තමයි බුදු කෙනෙක් දේශනා කළේ. නේ? නැවත ඉපදීමක් දේශනා කරනවා නම් ඒකෙන් තේරුම් ගන්න ඕනේ ඒක නියම බුදු දහම නෙවෙයි කියන එක. බුදු දහම කියන්නේ නැවත උපදින්න නැති විදිහක් දේශනා කරන එක තමයි බුදු දහමකින් බුදු කෙනෙක්ගෙන් ඉගෙන ගන්න තියෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නෙත් ඕක පෙන්නලා දෙන්න. සසරේ යම හැටි පෙන්නලා දෙන්න නෙවෙයි නේද? සසරෙන් මිදෙන්න. මිදෙන හැටි පෙන්නලා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. එතකොට ධර්මයක් අහනකොට තමන් බලන්නේ මේ කියා දෙන්නේ සසරෙන් මිදෙන විදිහක්ද සසරේ යන විදිහක්ද? එතකොට තමන් තේරුම් ගන්න ඕන යම් කෙනෙක් වර්ණනා කරනවා නම් හොඳට පින් කරගෙන ඊළඟ සැරේ හොඳ තැනක උපදින්න. ඒක එතකොට සසරේ යන විදිහක්ද සසරෙන් එතෙර වෙන විදිහක්ද? සසරේ යෑමක් නේද? සසරේ යන ගතිය හොඳ කරගන්න විදිහක් කියනවා. අපාය යන්න එපා, දිව්‍ය ලෝකේ යන්න, හරි නේද? පින් කරලා හොඳ තැනක උපදින්න. ඕක දේශනා කරන්න නෙවෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ බුදු කෙනෙක් මොහොතක්වත් වර්ණනාවේ කරන්නේ සසර. සසරේ ඉන්න එක මොහොතක්වත් ඉන්න එක වර්ණනා කරන්නේ. මේකෙන් ගැලවෙන්නමයි දේශනා කරන්නේ. හරි? එතකොට දහමක් අහනකොට තේරුම් ගන්න ඕන. මොකද අද කාලේ ගොඩාක් අහන්න ලැබෙනවා එක එක ඒවා. එතකොට නියම බුදු දහම මොකද්ද කියන එක තේරුම් ගන්න බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ සසරෙන් මිදෙන විදිය, ලෝකෙන් එතෙර වෙන විදිය. ඒ දෙය කියනවා නම් තමයි ඉතින් නියම බුදු දහම. බුදු දහමකින් ප්‍රයෝජනය ගන්න පුළුවන් ওই දෙය හේව. නේද? එහෙම නැතුව ඉතින් තව තව දේවල් ගොඩාක් කතා කරනවා. ඉතින් ඒවයි තේරුම් ගන්න ඕන. අපි බෞද්ධයෙක් වුණා නම් ප්‍රයෝජනෙ ගන්න තියෙන්නේ මෙන්න මේ දේ. ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න පුළුවන් වුණොත් තමයි මේ බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයේ ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ. එහෙම නැත්නම් අර මොනවද ඌ ටිකක් කතා කර කර හිටියා විතරයි සසරේ යනවා. සසරෙන් ගැලවෙන මාර්ගයට වැටුන්නේ නැත්තම්. නේද? එතකොට ඔය ලෝකෝත්තර දැක්ම කියන එක තේරුම් ගන්න ඕන ලෝකෙට අයිති දැක්මට වඩා වෙනස් ස්වභාවයක්. දැන් උදේ පැහැදිලි කළේ අපේ ලෝකෙට අයිති දැක්ම මොකද්ද? සද්දයක් ඇහෙනකොට අපි ලෝකේ තියෙන දෙයක් ඕකට සම්බන්ධ කරනවා. නේද? මේ සද්ද ඉන්නේ අර ළමයි. එතකොට අපිට සද්ද නෙමෙයි අපි දැනගෙන තියෙන්නේ එළියේ ඉන්න ළමයි ගැන. වාහනයක සද්ද එනකොට එළියේ තියෙන වාහනයක් ගැන තමයි දැනුවත් වෙලා තියෙන්නේ. ඈ? කාක්කා කෑ ගහනකොට සද්දයක් කියලා නෙමෙයි දැනගත්තේ එළියේ ඉන්න කාක්කෙක්. දැන් හිතට පෙනුනේ කාක්කෙක්. නේද? දැන් සිද්ධ වුණේ කන නිසා ශබ්දයක් ඇහුන එක විතරයි. නේද? ඒ shabdaya nisa api danagena tiyenne loke baahire tan tan wala tiyana deval ne loketa aithi deval ekaṭa balanna oya ehena hama saddekatama api loketa aithi deyak sambandha karana neida shabdayak ahagena inna puluwanda balanna loketa aithi deyak noda පුළුවන් කමක් තියෙයිද බෑ බැරි ඇයි අපේ ආපු ලෝකෙට අයිති දැක්ම සංසාරේ ආපු පුරුද්ද ලෝකෙ ගිහිල්ලා මේ අනන්ත කාලයක් ගණන් කරන්න බැරි තරම් දීර්ඝ කාලයක් මේ අපි ජීවත් වෙයි ඉපදි මෙරි එන්නේ සංසාරේ එතකොට ඒකේ ආපු පුරුද්ද තමයි සද්දයක් ඇහුණ ගමන් ඒකට අපි ලෝකෙට අයිති බාහිර රූපයක් සම්බන්ධ කරනවා නේද මේ සද්ද එන්නේ මේකෙන් කියලා ඈ රූපයක් හදලා ඔව් එළියේ තියනවා කියලා හිතනවා දැන් රූපේ හදන්නේ හිත ඇතුලේ නේද තෙන්නුවේ සද්දෙට අනුව හිතලා නේද රූපයක් අපි හදාගන්නේ ඒක හැදෙන්නේ හිත ඇතුලේ නේද? ඒ වුණාට අපි විශ්වාස කරන්නේ ඕක බාහිරේ. එළියේ තියෙනවා. එළියේ මොන වයින් හරි හැදුන. ඒකට කියනවා සතර මහා ධාතු කියලා නේද? සතර මහා ධාතුයෙන් හැදිච්ච රූපයක්. මේ ෆිසිකලි තියෙන රූපයක්. සතර මහා ධාතු දෙයක්. හැබැයි මේක පෙනිලා තියෙන්නේ හිතට. චේතනාපිට දැන් gedara කියලා මතක් කරනකොට gedara පේන්නේ හිතට මෙතන නෑ සතර මහා ධාතු ගියා නේද ඒ වුණාට හිත කියන්නේ අපි අරහි තියෙන gedara ගැනයි මේ දැන් කල්පනා කරන්නේ මේ හිතට පේන එක ගිහිල්ලා එළියෙන් තියෙනවා ඒක කරන් ඒ එහෙම හිතන්න අපි දෘෂ්ටිගත වෙලා තියෙනවා දැඩි පුරුද්දක් තියෙනවා අපිට මේ හිතේ මේ වෙන සිද්ධියක් කියන එක පේන්නේ අපට පේන්නේම අපි මේ එළියේ තියෙන දේවල් දැනගන්නවා කියලා නේද ඒ වුණාට ඔයගොල්ලන්ට දැන් ටික ටික අවබෝධ වෙනවා නේද මේ ආයතනයක් හින්දා ඔව් ආපු සංඥාවක් අනුව හිතීමක් මේ කරන්නේ ආයතනකින් අරන් දීපු සංඥාවක්. දැන් කන නම් මොන සංඥාවද? ශබ්දයක්. නේද? ශබ්ද සංඥාව. සෝත ආයතන. කනට කියන්නේ. ශබ්ද සංඥාව. ශබ්ද සංඥාවක් කරන් දෙන එක තමයි මේ කනට පුළුවන්. සෝත ආයතනෙට පුළුවන් කරන්න. ශබ්ද සංඥාවක් අරන් දෙන්න. ඒ කියන්නේ අනිත් ශබ්ද වලින් මේක වෙන් කරගන්න පුළුවන්. ඒකයි සංඥාව කියන්නේ. හරි? එක් එක ශබ්ද වෙන් කරගැනීමේ හැකියාව තියෙනවා මේ සෝත ආයතනෙට. වෙන් කරලා දෙන්න. ඒකයි ශබ්ද සංඥාවක් කියන්නේ. ආවේනික සංඥාවක් දෙන්න. ඒ කියන්නේ මේ ශබ්දේ වෙන් කරගන්න මොනවා හරි ලක්ෂණ ටිකක් දෙන ගතියක් තියෙනවා නේද? ඒක තමයි සංඥාව කියන්නේ. එතකොට කනට පුළුවන් ওই ශබ්ද සංඥාවක් අරන් දෙන්න විතරම නේද? ඒ වගේ ඇහැට පුළුවන් රූප සංඥාවක්. ඒක උදව් වෙන්නේ වර්ණ ටිකෙන්. වෙන් කරගන්න උදව් වෙන්නේ වර්ණ. නේද? ඒක වර්ණ ටික එහෙම එහෙ වෙනකොට ඒ අදාළ රූප සංඥාවක් ඇහැ අරන් දෙන්න. හරි? දැන් සංඥාව කියන එක එළියද තියෙන්නේ සිතේද සිතේ නේද සංඥාව ඇති වෙන්නේ සංඥාව කියන්නේ චෛතසිකය සිතේ ඇති වෙන සිතිවිල්ල නේද ඒ රූප සංඥාව තියෙන්නේ කොහෙද හිතේ ශබ්ද සංඥාව තියෙන්නේ කොහෙද හිතේ පැහැදිලිද ඒක ගන්ධ සුගත ගැන සංඥාව ඇති වෙන්නේ හිතේ හිතේ ඇති වෙනයි චෛතසිකයක් සංඥා කියන්නේ. ඒක එළියේ තියෙන දෙයක් නෙවෙයි. නේද? ඒකට මේ සංඥාව උදව් කරගෙන තව තව හිත සකස් කරලා තමයි අපි ඔන්න මොනවාදෝ දෙයක් ඒකට අදාළ දෙයක් පණවන්නේ. අදාළ දෙයක් හදන්නේ. දැන් අපි නේද? සද්ද සංඥාවක් අරගෙන ඕක ගැන හිතනවා. හිතනවායි කියන්නේ අපේ කලින් තියෙන අද්දකීම් ටිකත් ඔතෙන්ට ගන්නවා. ඔයගේ සංඥාවකට මොකද්ද අපි රූපයක් කලින් තියෙන්නේ? ඈ කපුටෙක්. කොහොමද දැකලා තියෙනවා ඔය සංඥාවට අදාළව? මේ සද්ද සංඥාව එන්නේ කාක්කෙක්ගේ. එතකොට කපුටාගේ රූපේ ගන්නවා මෙතෙන්ට. දැන් ඔන්න හිතේ එනවා චේතනාව ඔය කපුටේ. ඒක කපුටාගේ ලක්ෂණ ටික ඔතන තියෙනවා දැන්. කළු පාට මෙහෙම කටු තියෙන, මෙහෙම හොටයක් තියෙන නේද? ඒ කපුටාගේ ලක්ෂණ ටික අදහස් ටික දැන් හිතට එනවා. චේතනාව. ඒ චේතනා ටිකෙන් තමයි දැන් සංස්කරණය වෙන්නේ. හ්ම්? චේතනා ටිකෙන් තමයි දැන් අර රූපේ හදන්නේ. ඒක රූපේ හදන්නේ කොහෙද? හිතේ. අන්න ඔක තේරුම් ගන්න. කපුටාව හදන්නේ හිත ඇතුළේ. මේ චේතනා ටිකකින් හදන්නේ. ඒ කපුටාව පේන්නේ හිතට නේද? ඒතකොට මේ පේන දේ ඔන්න ඊළඟට දෘෂ්ටිගත වෙනවා. මේක මේ එළියේ තියෙන දෙයක්. එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් කරන්නේ. හරි? පැහැදිලිද මේ කියන දේ? දැන් සබ්ද සංඥාවට අපි රූපයක් සම්බන්ධ කරනවා. හැම ශබ්ද සංඥාවටම උක කරනවා. හැම ඇහෙන් ගන්න රූප සංඥාවටම අපි එළියේ තියෙන රූපයක් සම්බන්ධ කරනවා. හැම ගඳ සුවඳකටම එළියට අයිති දෙයක් අපි සම්බන්ධ කරනවා. මේ සුවඳ මේකට අයිති දෙයක් කියලා. හරි? රසවලටත් එහෙමයි. දැන් ඕගොල්ලෝ ඔය දැන් බිස්කට් කෑවනේ. ඒ බිස්කට් එකේ රස සංඥාවක් අරගෙන දැන් අපි හිතන්නේ ඒ රස තියෙන්නේ කොහේ කියලාද? බිස්කට් එකේ. ඒ උනාට රස දැනිලා තියෙන්නේ හිතට. දැන් බිස්කට් එක පැකට් එකේ තියෙද්දිත් එහෙනම් රස දැනෙන්නේ නැහැ. දැනෙනවද? දිවේ ගැටෙනකොට විතරයි රස වෙන්නේ නේද? ඇයි මේ ජීවහායතනය වැඩ කරන්නේ? දිවෙන් සංඥාව අරන් දෙන්නේ. එතකොට තමයි විඥාණය දැනගන්නේ. නේද? එතකොට රස තිබිලා තියෙන්නේ බිස්කට් එකේද හිතේද? තිබිලා නෙමෙයි, දැනිලා තියෙන්නේ හිතට. තියනවා කියලා එකක් නැහැ. ඒ ගැටෙන මොහොතේදී රස සංඥාව ඇති වුණා. ඒක ඉවරයි. හිතත් එක්ක ඇති වුණා. ඒ හිත නැති වෙනකොට ඒක ඉවරයි. හැබැයි අපි හිතනවා ඒ සංඥාවට අදාළව දැන් රූපය සම්බන්ධ කරනවා බිස්කට් එක. නේද? ඒකට දැන් හිත මතක් කරන්නේ අර හදපු රූපේ. සංඥාව නෙවෙයි බිස්කට් එක තමයි හිතට ආරම්භ. අර සද්ද ඇහෙනකොට හිතට ආරම්භ වෙන්නේ කාක්කා මිසක් සද්ද සංඥාව නෙවෙයි. හදපු රූපේ තමයි හිත හොයන්නේ. හිත හිතන්නේ මේ රසායිතියේ රූපෙට නේද? දැන් හරිනම් රස දැනුනේ දිවේ ගැටුනේ අර බිස්කට් එක, ඒ බිස්කට් එක වගේමද නැත්නම් හපලා කෙලත් එක්ක එකතු වෙලා ඔය විස්තර කළොත් ඉතින් ආයෙ කන්න හිතෙන්නේ නැහැ. තලපයක් වගේ හදලා නේ කෙල වලින් අනලා පිටියන්නවා. ඔය ඕකේ නේද මේ රස තිබුණේ? ඈ එහෙනම් ඉතින් කන්න ඕන ඒ වගේ දෙයක්මයි ආයෙ රස ගන්න. පිඟානේ තියෙන්න ඕන කෙලත් එක්ක අනලා හපලා
ඒකෙන්නේ රස දැනුනි. අර ලස්සනට හදපු හතරස්ව තියෙන මේ බිස්කට් එක නෙවෙයි. නේද? මේ කටේ හපලා තියෙන මෙන්න මේ ටිකේ තමයි ওই රසය තිබුණේ. නේද? එහෙනම් ඒ රසය විඳින්න ඒ වගේ එකක්ම නේ ආයෙ කන්න ඕන. පුළුවන් ඇයිද කන්න? ඒ වගේ ටිකක් තිගානකට දාලා දුන්නොත් අපලා කෙල ටිකක් එක්ක නැලා දුන්නත් කන්න පුළුවන් නේද? කන්න බෑ. ඔව්. මම අපි මේ ඇත්ත තත්ත්වේ දකින්න කැමතිද? ඈ? තමන්ගේ කෙල දැම්මත් ඉතින් කැතයි මේ හපපු එක පිගානට දාලා ආයෙ අරන් කන්න පුළුවන්. බෑ. ඉතින් අර රස තියෙන්නේ ඕකේ. දැන් අපි හිත මුලා කරගෙන තියනවා නෑ නෑ රස තියෙන්නේ අර වෙන. ඔව් හපන්න කලින් එකේ තමයි රස තියෙන්නේ. ඒක බොරුවක් නේද? හිතර වැට්ටි. හරි? එතකොට අපි ආසා කරන්නේ මින්ද දෙයක් නෙවෙයි. විඳීම ලැබුවේ කටේ තියෙන ඒ හපලා තියෙන ටිකෙන් නේද? එනකට අපි ආශා කරන්නේ ඒ ටිකට නෙවෙයි. එළියේ තියෙන බිස්කට් එකට. ඈ බාහිරේ සම්බන්ධ කරපු රූපෙටයි අපි ආශා කරන්නේ. ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි. හරි? දැන් අපි ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි මේ කණෙන් අහපු ශබ්ද සංඥාවට නෙවෙයි. හරි එළියේ තියෙන ඉන්න කාක්කට තමයි ගිහිල්ලා ගලක් ගහන්නේ. නේද? හරිනම් මේ ශබ්ද සංඥාවේ නිවැරද්ද තියෙන්නේ. ඒක කනට එකක් ගහ ගන්න තමයි තියෙන්නේ කැමති නැත්තම්. කනනේ අරන් දුන්නේ සංඥාව. කවුරු හරි දැන්නා කියලා හිතුනොත් එයාට ගහන්න යන්න එපා. තමන්ගේ කනට තමයි ගහන්න. ඒ කනනේ සංඥාව අරන් දුන්නේ. ඒක අරන් දුන්නේ නැත්තම් දැන්නා කියලා දන්නේ නැහැ. ඈ? ඔක අඳුරගත්තත් පුළුවන් ඇහෙන්නේ නැතුවයි. හැබැයි වෙනදේ. හරි. මේ හිත කරන මුලාව අඳුරගත්තොත් කාගෙන්වත් බැනුම් අහන්න ඕනේ නැහැ. දැන් අහනවා බැනුම්. එහෙමයි. ඒක බාර ගන්න. හරි මේ බාර ගන්නේ තමන් බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න හින්දා. අපි 요거 ඇත්ත తත්ත්වේ දැක්කොත් එහෙන් බාර ගන්නෑ. කණෙන් සංඥාවක් අරන් දෙනවා එච්චරයි. ඒකට අර රූප ලෝකෙට ආйти රූප දාන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෙට අහු වෙන්නේ නැහැ. ලෝකෙට අහු වුණත් මතක තියාගන්න දුක. ලෝකෙට අහු වුණා දුක. ලෝකය දුකයි. දැන් අපට පේන්නේ ලෝකය දුකයි කියලා. අපි හිතන් ඉන්නේ ලෝකේ සපයි කියලා. ඒක හරියට අර පළඟැටියා දැල්ලගෙන හිතාගෙන ඉන්නවා වගේ තමයි. පළඟැටියා දැල්ලගෙන හිතාගෙන ඉන්නේ සැපයි කියලාද දුකයි කියලාද? සැපයි කියලා. දැල්ලක් පත් වුණ ගම ඔක්කොම අතහැරලා ඉතින්ද? එනවා නේද? ඇවිල්ලා මොකද වෙන්නේ? පිච්ච. දුකටපත් වෙනවා. ඒ වුණාට ඌ දැනගෙන ඉන්නවද මේ දුකක් කියලා? පණින්න කලින්. නෑ ඌ හිතන්නේ එතන තමයි සැපද. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මේ සසරේ යන සත්වයා ඔය පළඟැටියෝ වගේ කියලා. දුක් දෙයට සැප කියලා හිතනවා. මෙරුත් එහෙම තමයි. ඔව්. ඔව්. ඇදිලා එනවා නේද? ඇවිල්ලා පිච්චෙන. ඉතින් මේ සසරේ යන සත්වයාත් ලෝකේ සැපයි කියලා හිතාගෙන ලෝකේ දේවල් වලට ආස කරනවා. ඒ තන් ඔව් එහෙම උපමාවකුත් තිබුණා නේද? ඔව් ඒ තණ්හාව නිසා දුකටපත් වෙනවා කියන එක දන්නේ නැහැ. තණ්හාව නිසා දුකටපත් වෙනවා කියන එක දන්නේ නැහැ. දැන් පළඟැටියා දැල්ලට පණින්නේ ඒ තියෙන තණ්හාවෙන්. තණ්හාව ඇති වෙන්නේ දැල්ල සැපයි කියලා හිතන හින්දා. නේද? ඉතින් තණ්හාවේ බලවත්කමට ඌට ඒකේ තියෙන අර ආදීනව පැත්ත පේන්නේ. මෙතෙන්ට ගියොත් පිච්චෙනවා කියන එක පේන්නේ. අපටත් වෙලා තියෙන්නේ මේ අපේ තණ්හාව බලවත් වුණාම ආදීනව බලන්න අපට ඕන නැහැ, වෙලාවක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ. දකින්නේ දකින්නේ ආස්වාදෙ පෙනුනහම ඒක පස්සේ ලෝනවා විතරයි. අර පළඟැටියට දැල්ලක් පෙනුනහම ඕක පස්සේ ලෝනවා විතරයි. ඒකෙන් වෙන්නේ මොකද්ද කියලා බලන්න එහෙම ඕනකමක් නැහැ. ඇයි? අර තණ්හාව බලව. මේක සැපයි කියලා හිතන තණ්හාව බලව. ඒක හින්දා කොච්චර දුක් විඳිනවාද කියන එක ඌට පේන්නේ නැහැ. දැන් එතෙන්ට යන්නත් දුකක් නෙවෙඳින්නේ. නේද? යන්නත් මහන්සියක් ගන්නවා. දෙල්ලට පණින්නත් මහන්සියක් ගන්නවා. මේ ඔක්කොම කරලා හම්බ වෙන්නේ දුක. ඒක පේන්නේ නැහැ. ඒක ඌ විශ්වාස කරනවා ඒක සැපක් කියලා. එතෙන්ට ගිය සැප කියලා. නේද? මේක ලැබුණොත් සැපයි කියලා. ඉතින් ඒ වගේ තමයි මේ කිව උපමා කරන්නේ. සසර යන සත්‍ය බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. මේ ලෝකෙට අයිති දේවල් කියන්නේ දුක් දේවල්. ඇත්තපත්. හරි? දැල්ලවලු. ඒ වුණාට මේ සත්‍ය ඌවටමයි තණ්හා කරන්නේ. කලගැටියා වගේ. ඒ කියන්නේ දුක් දේ දුකයි කියලා දකින්න නුවණක් නැහැ. ඔව්. ආස්වාදේ බලවත්. ආස්වාදෙට රැවටෙනවා. ඒකේ ඇත්ත తත්වෙ දකින්න දෙන්නේ නැහැ. ආස්වාදෙට තණ්හා කරන්නේ. තණ්හාව බලවත්. ඒකට ওই තණ්හාව නැති වුණ දවසට තමයි දැල්ලට පණින් නැතුව ඉන්නේ. ආසා කරන ගතිය නැති වුණ දවසට තමයි දැල්ලට පණින්නේ. නේද? එතකොට මේ ලෝකයේ කියන ඒවාට තණ්හා නොකරන දවසට තමයි ඒව අල්ලගන්න යන්නේ නැත්තේ. ඒ කියන්නේ ලෝකය දුකයි කියලා අවබෝධ වුණ දවසට ඒව පස්සේ පන්නන්නේ. ඒකයි මේ දුක දුක විදිහට අවබෝධ කරන්න කියන්නේ. ලෝකය දුකයි කියලා පෙන්නනවා. ඒක අවබෝධ කරන්න. දුක අවබෝධ කරන්නත් නිකම් බෑ, ඒකටත් නුවණක් ඕන. ඒකටත් ප්‍රඥාව වැඩෙන්න ඕන. දුක් දේ දුක්ඛ විදිහට දකින්න හැමෝටම පේන්නේ. දැන් කලගැටියට පේන්නේ නැහැ දැල්ල දුකයි කියලා, දුකටපත් කරන දෙයක් කියලා. හරි? එතකොට මේ ලෝකයේ ස්වභාවය මේ දැල්ල වගේ දුකටපත් කරන දේවල්. ඕවා පස්සේ එළෙව්වොත්පත් වෙන්නේ දුකට. ලෝකෙට අයිති කියලා හිතන දේවල් පස්සේ පන්නන්න ගියොත්, එතනේ ඒවට ආස කරන්න ලබා ගන්න උත්සාහ කළොත්පත් වෙන්නේ දුකට. මේක හරියට අර පළඟැටියා දැල්ලට පනිනවා වගේ තමයි. එතකොට ලෝකෙට අයිති දේවල් අපි දැනගන්නේ කොහොමද? ආයතන නිසා. දැන් ශබ්ද ඇහුණ හින්දා නේද ගොඩක් දේවල් දැනගත්තේ. නะ? කපුටෙක් ඉන්නවා. දැරෙහි ළමයි කෑ ගහනවා. තව තව දේවල් අරෙහි වාහන යනවා. ඔය ඔක්කොම දැනගත්තේ ශබ්ද නිසා, ශබ්ද ඇහුණ නිසා. ශබ්ද ඇහුණේ මොන ආයතනින්ද? සෝතය. කනි. දැන් තව සද්දයක් ඇහුණා. ඉතින් ඒකට මොකද්ද හිතුවේ? සද්දය ඇහුණ ගමන් අපි දෙයක් දාගන්න. ඒ දේ හින්දා තමයි අපි පණවන දේ, හිතාගන්න දේ. දෙයක් කියන්නේ ලෝකෙට අයිති බාහිර. ඒ හින්දා තමයි අපිට මේ සැපක් හරි දුකක් හරි එන්නේ. අපි කැමති අකමැති වෙන්නේ ඒ දෙයට. මේ සද්දෙට වඩා, සද්ද සංඥාවට වඩා සද්ද සංඥාව නිසා පණවන දෙයට තමයි මේ කැමතිද අකමැතිද කියන්නේ. ඕක අපට නුවණට පේන්නේ නැහැ. මේ සාමාන්‍ය ජීවිතේදී පේන්නේ නැහැ. මොකද අපි දන්නේ මේ ශබ්ද සංඥා නිසා රූප ගැන දැනගන්නවා කියලා. එහෙම අවබෝධයක් නැහැ.
මොකද අපේ පුරුද්ද බලවත් හින්දා අපි නිකම්ම හිතන්නේ අපි දන්නවා එළියේ තියෙන ඒවා ගැන නේද? නොදන්න දෙය තමයි සද්ද සංඥාවක් හිත දැනගෙන ඒකාණුව ආපු චේතනා ගොඩක් තමයි ඔය එළියේ තියෙනවා කියලා හිතන්නේ. ඒකට හරිය ඒකට අනිත් උපමාව තමයි අර වතුරට එබෙන බල්ලා. නේද? එහෙන් රූප සංඥාවක් අරන් දීලා ඌ හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා චේතනාටික වෙනවා. පරණ අධ්‍යක්ීම් ටිකයි මේකයි එකතු කරලා තව බල්ලෙක් තමයි ඔය තේන්නේ කියලා හිතනවා. ඒ කියන්නේ හිතේන චේතනාවලින් බල්ලෙක්ව හදනවා. නේද? ඊළඟට ඒ බල්ලා ඉන්නේ එළිය කියලා විශ්වාස කරන දෘෂ්ටි ගත. ඒ රැවටීම නේද දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ. එහෙන් උනේ බල්ලෙක්ගේ සංඥාව අරන් දුන්නා විතරයි රූප සංඥාව. ඒකට බල්ලෙක්ගේ සංඥාව කියන්න බෑ රූප සංඥාවක් අරන් දුන්නා. වර්ණ සතහන. නේද? අනිත් ඒවායින් වෙන් කරගන්න පුළුවන් වර්ණ සත සංඥාවක් අරන් දුන්නා. ඒ සංඥාවට හිතේ පරණ අද්දකීම් ටික ගත්තා ඔය සංඥාවයිති බල්ලෙක්. නේද? ඒ දෙක හින්දා ඔන්න චේතනාව ඔය තේින්නේ බල්ලෙක්. දැන් හිතට තමයි එන්න දැන් බල්ලා දැర్శනේ. ඒ බල්ලා එළියේ ඉන්නවා කියලා දෘෂ්ටිගත කරනවා. ලෝකෙට ආйти කරලා දෙයක් කරනවා. එතන විඥාන දෙකක් තියෙනවා ඇත්තටම දැන්. ඔව්.
ඒකෝ තමයි විඥානෙ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඉන්නේ රූපය.
ඒ අපි අල්ල ගන්න ඕන අපි වැඩියෙන්ම රැවටෙන විඥාණයෙන් පටන් ගන්න ඕන. හරි? වැඩියෙන්ම රැවටෙන විඥාණි තමයි අර ලෝකේ දෙයක් තියෙනවා කියලා හිතන. ඒකනේ මුලාව. දැන් වතුරට එබෙන බල්ලා රැවටුණ තැන මොකද්ද? වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකනේ. ඒ සඳහා හටගත්ත විඥාණි තමයි ඉස්සෙල්ලා කඩා ගන්න. නේද? නෑ නෑ අපි ඉස්සෙල්ලා කඩන්න ඕන රැවටෙන එක. ඒ කියන්නේ පේන ගතිය නෙමෙයි මේ නැති කරන්න හදන්නේ. ඒ නිසා වෙන මුලාව ඉස්සෙල්ලා නැති කරගන්න. හරි? දැන් මේ ඇහෙන් කනෙන් නාසයෙන් සංඥා රන්දෙන එක නෙමෙයි නවත්තන්න ඕන. ඒ සංඥානුව අපි හිතලා ඒව එළියේ තියෙනවා කියලා හිතන දෘෂ්ටියයි කඩන්න ඕන මුලින්. නේද? හිතෙන් හදපු දේ කොහමද එළියේ තියෙන්නේ? ඕක මෝඩකමක් නේද? දැන් වතුරට එබෙන බල්ලා හිතන්නේ බල්ලෙක්ව හදන්නේ. දුව එළියේ ඉන්නවා කියලා හිතන එකනේ මෝඩකම. පේන එක නෙවෙයි මෝඩකම. හිතේ හැදෙන බල්ලා එළියේ ඉන්නවා කියලා හිතන එකයි මෝඩකම. නේද? ඇතුලේ චේතනාවලින් හදන බල්ලා අර වතුරේ ඉන්නවා කියලා හිතන තැන නේද මුලා වෙන්නේ රැවටෙන්නේ. ඒක නේද මෝඩකම්. දැන් අපි ඒකයි ඉස්සෙල්ලා කඩන්නවා. හරි. එතකොට ඒකට අහු වෙන විඥානේ තමයි දැන් විඥානේ නේ කියන්නේ ඔය බල්ලා ඉන්නේ එළියේ කියලා. මායාකාරය. අන්න විඥානේ කරන මායාව තමයි ඒක. ඇත්ත தත්ත්වේ හිත ඇතුලේ හදනවා මායාකාරය මජික්කාරය මොකද කරන්නේ ඒ හිත ඇතුලේ හැදුනා කියලා පෙන්වන්න නැතුව නෑ ඔය එළියේ තියෙන හින්දායි ඔහොම පේන්නේ කියලා. දැන් අර බල්ලාගේ විඥානේ මැජික් එකක් පෙන්වන්නේ හැදෙන්නේ ඇත්තටම හිත ඇතුලේ ඒ වුණාට විඥාණයෙන් පෙන්වන්නේ ඒ එළියේ ඉන්න බල්ලා තමයි ඔය පේන්නේ හිතේ හැදුන බල්ලා නෙවෙයි. ඕක තමයි විඥාන කරන මායාව. මුලා කරනවා අපි. දැන් මේ මුලාව අඳුර ගන්නවා. කොහොමද අඳුරගන්නේ? අපි තේරුම් ගන්න ඕන මේක හිත ඇතුලේයි මේක හදන්නේ. සංස්කරණය කරන්නේ. චේතනාවලින් තමයි සංස්කාර ඇති. එතකොට මේ සංස්කාර එළියට දාලා හදපු සංස්කාර ලෝකයක් තමයි අපි මේ විශ්වාස කරන්නේ. සංස්කාර ලෝකය. ඇත්ත තත්ත්වය. අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ සතර මහා ධාතු වලින් හැදිච්ච බාහිරව තියෙන ලෝකයක් කියලා. දැන් එතන ඇත්ත සංස්කරණය. චේතනාවලින් හැදුන සංස්කරණය, සංස්කාර ගොඩක් ඔය තියෙනවා. ඈ? ඔව්. සකස් කරන්නේ හිතෙන් කියලා දකින්න ඕන. අරවා මේවා එකතු කරලා ගඩොල් වැලි හදලා හදන ගයක් නෙවෙයි. හිතේ ඇති වෙන චේතනාවලින් කරන සංස්කරණ. ඔව්. ඔව් එයා ඉතින් අපි තරම් ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. මොකද අර ඔව් දැන් එයා ඒවට අර ඇලෙන්න ගැටෙන්න හේතු තාම හදලා නැහැ. ඒකෙන් කියන්නේ මේවා එළියේ තියෙනවා කියලා හිතන්නේ නැහැ කියන එක නෙවෙයි. එළියේ තියෙනවා, ඒකේ තියෙන භයානකකමක් එයා දන්නේ. අපි තමයි ඔය මේක හොඳයි මේක නරකයි කියලා දැන් බෙදාගෙන තියෙන්නේ. ආ ලොකු වෙනකොට දැනුම අරගෙන. මම පොඩි ළමයට ඒ කතා නෑ. මේ හොඳයි නරකයි කියලා බෙදෙන ගතියට තාම ගිහිල්ලා නෑ. දැන් අපි දැන් එළියේ දේවල් හදාගත්තට පස්සේ ඒව මත තව තව දේවල් කරනවනේ. ඒවා තමයි ඇලෙන ගැටෙන ඉවයි. ඔව් හොඳ නරක දාගෙන එක එක කෙලස් ඒ කෙලස් වලින් කරන්නේ ඉවයි ඊට පස්සේ. සංස්කරණය කොහොමත් කරනවා. ඒ සංස්කරණය කරපු දෙයට කොච්චර ඇලෙනවද ගැටෙනවද කියන එක. ඒක තමයි අර තණ්හාවෙන් දිගින් දිගට ගෙනියනවා. ගැට දානවා කිව්වේ. තණ්හා සිබ්බණිය කිව්වේ නේද? තණ්හාව ඕක දිගින් දිගට කොච්චර ගැටදදා යනවද කියන එක ඒ තමන් ඒකට කොච්චර ඇලිලාද නැත්නම් කොච්චර ගැටිලාද කියන එක මත. එච්චර ගණන් ගත්තේ නැත්නම් ඇලුනේ ගැටුනේ නැත්නම් ඒක වැඩි දුර යන්නේ නැහැ. සංස්කරණය කළා ඒක ඔහි තිබුණා වේ. හැබැයි ඒකට අපිට ටිකක් ආසා හිතුණොත් හරි තරහ ගියොත් හරි තව දිගින් දිගට ඒ ගැන ක්‍රියා කරනවා. එක්ක හිතනවා, එක්ක කතා කරනවා, එක්ක කයෙන් ක්‍රියා කරනවා. නේද? මේ මට්ටම ගෙනියන්නේ අර අන්හාව මත. කොච්චර බලවත් ඇලීම ගැටිය. හරි? එයාට තමයි සිබ්බණිය කියන්නේ තණ්හාව. ඈ? සිබ්බණිය නැහුම්කාරිය කියලාත් කියනවා, තව උපමාවක් තියෙනවා තණ්හාව වතුර වගේ කියලා. දැන් අපි විඥානං බීජං කම්මං කෙත්තං කර්මය කියන කෙතේ විඥානය බීජය පැලවිලා නැහැ තාම. වතුර දාන්නේ තණ්හාව. තණ්හා සිනේහෝ. තණ්හාව තමයි වතුර. දැන් තණ්හාවෙන් පෙගෙනකොට තමයි මේක පැලවිලා එන්නේ වැඩිලා. හරි? මේක තණ්හාව ඒ වතුරටත් උපමා කරනවා. සිනේහෝ. තණ්හාවෙන් වතුර දානකොට තමයි මේක මේ වැඩි වෙලා වර්ධනය වෙලා එන්නේ. ඒක වතුර දැම්මේ නැත්නම් එච්චර ඒක ලොකු වෙන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ. ඈ? රටේ තණ්හාව කඩාගත්තොත් ටිකක් මේක අර යටපත් කිරීමේ ස්වභාවයකට එන්න පුළුවන්.
Yeah.
සංඥා ගොඩක්. ප්‍රත්‍යක්ෂ කරන්න ඉතින් ඕක දැන් තේරුම් ගත්තට පස්සේ හිතට පෙන්වන්න ඕන සරින් සරි. රැවටෙන රැවටෙන වෙලාවට මතක් කරලා දෙන්න ඕන. ඔය එළියේ තියනවා කියලා හිතුණට ඕක හදලා තින්නේ හිත ඇතුලේ. ඕක මුලාව. ඒක හිතට නැවත නැවත පෙන්වන්න. ඒ පෙන්නකොට පෙන්නකොට තමයි හිත ඕක අවබෝධ කරගන්නේ. දකින්න ප්‍රත්‍යක්ෂ වෙන්නේ. දැන් ඒක හරියට අර බල්ලා වතුරට එබෙන එබෙන සැරයක් ගානේ ඔන්න දැන් ඌ රැවටෙනවා. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙනවා. වතුරට එබෙන එබෙන සැරයක් ගානේ. හැබැයි ඌට කවුරු හරි දැන් අපි ගිහින් කියා දෙනවා කියමු. ඔහොම පෙන්වුනට ඔය රැවටීම. දැන් ඌ රැවටෙන රැවටෙන සැරයක් ගානේ ආ ඉන්නවා කියලා හිතුණට ඕක රැවටීමක් ඇත්ත තත්ත්වේ මේකයි. කියලා වෙනම හිතට පෙන්නවා. ඔහොම හැමදාම ඕක පෙන්නකොට පෙන්නකොට ඌට දවසක් ඇයි බලනකොටම රැවටෙන්නේ නැති. එතන අපේ මට්ටමේ අවබෝධයක් ඇයි නේද? ඔය බල්ලෙක් නෙවෙයි. ඒ රැවටීම නැති වෙනකන් ඌට බල්ලෙක්ව පිහිටම. ඔව් පුරුද්ද. රැවටීමේ පුරුද්ද බලවත්. ඒ පුරුද්ද නැති වෙනකන් මේක හිතට පෙන්වන්න ඕනේ ඇත්ත. කොහොම පේනවා තමයි ඒ උනාට ඇත්ත තත්ත්වේ මේක. කියලා අපි නැවත නැවත හිතට පෙන්නලා දෙන්න වෙනවා. සැරෙන් සැරේ මතක් කරලා දෙන්න වෙනවා. එතකොට ඕක ඉතින් දැන් මේ ධර්මයේ තේරුම් ගන්නවා කියන්නේ දැන් ලෝකේ තියෙන හැම දෙයක්ම ඔය වගේ මුලාවකින් හදපු දෙයක් කියන එක තේරුම් ගන්නවා. තරක උපමාවනේ. එතකොට දැන් අපි ආයතනයක් නිසා තමයි දැනගන්නේ. ඇහැ නිසා හරි කන නිසා හරි නාසය නිසා නේද මේ ආයතන හයෙන් එකක් වැඩ කරලාමයි ලෝකෙ දෙයක් ගැන දැනගන්නේ. ඒ දැනගත්තු ගමන් අනිත් පැත්තට පෙන්වන්න ඕන ඔය දැන ගැනීම මෙතන මේ ඇත්ත తත්ත්වෙ දැක්කේ නෑ. ආයතනයකට පුළුවන්කම තියෙන්නේ සංඥාවක් අරන් දෙන එක විතරයි. ඒ නුවණ ඇති කරගන්න. ආයතනයකට බෑ බාහිර තියෙන දෙයක් අරන් දෙන්න. ආයතනයකට පුළුවන් සංඥාවක් අරන් දෙන්න විතරයි. ඒ සංඥාවත් අර සීමිතයි සීමා සහිතයි. දැන් 60 එම සංඥාවම අරන් දෙන්න බෑ. පරාසය. ඒකෙත් තියෙන වර්ණ සංඥාවලට යම් කිසි දෙයක් අහු වුණොත් විතරයි ඒ සංඥාව අරන් දෙන්න පුළුවන්. ඒකට අහු වුණ නැත්නම් 60 අරන් දෙන්නත් බෑ. දැන් කනේ පරාසයට අහු වුණොත් විතරයි ශබ්ද සංඥාව අරන් දෙන්න පුළුවන්. නේද? ඒකට අහු වෙන්නේ නැත්නම් අපිට ඒක අදාළ නැහැ අපේ ලෝකෙට අහු වෙන්නේ. හරි? එතකොට මේ ආයතනයේ මට්ටම 90 තමයි සංඥා ලැබෙන්නේ. ආයතනයේ මට්ටම 90 තමයි සංඥාවක් ලැබෙන්නේ. ඇහැට හැකියාවක් තියෙන පරාසී දෙයක් තිබුණොත් රූප සංඥාව නැත්නම් වර්ණ සංඥාව අරන් දෙනවා. කනට අහුවෙන පරාසේ ශබ්දයක් නම් ඒකට අදාළ ශබ්ද සංඥාව අරන් දෙනවා. හැබැයි මේ අරන් දෙන්න පුළුවන් සංඥාවක් විතරයි. සංඥාව කියන එක හොඳට තේරුම් ගන්න ඕන. සංඥාව තියෙන්නේ කොහෙද? හිතේ. එළියේ නෙවෙයි. සංඥාව තියෙන්නේ හිතේ. හිතත් එක්ක ඇති වෙන චෛතසිකය. සංඥා ඒක එළියේ තියෙන්න බෑ. අන්න ඔක තේරුම් ගන්න දැන්. ආයතනෙන් අරන් දෙනවා කිව්වට එළියේ තිබිලා මේ ගෙනහැලා දෙනවා නෙවෙයි. හිතේ ඇති වෙනවා චෛතසික සංඥා කියලා. විඥානයේක ඇති වෙන චෛතසිකයක් සංඥා. ඔව් ඒ සංඥා ඇති වෙන්න හේතු උනේ ස්පර්ශය කියන එක. හැබැයි සංඥාව කියන්නේ ස්පර්ශ වුණ දෙයක් නෙවෙයි. සංඥා කියන හිතේ තියෙන මේ සිතිවිල්ලක් විතරයි. හරි?
හිතට හිත දැනගන්න දෙයක් එච්චරයි. මේ හීනයක් දැක්කත් දැනගන්නවනේ හිත නේද? අන්න ඒ වගේ දෙයක්. එතකොට මේ එළියෙන් එන්න ඕනේ නැහැ ඒක. හරි? සංඥාව කියන එක හිතට ආйти දෙයක් විතරයි. ඒක ලෝකේ තියෙන්න බෑ. නේද? සංඥාව අරන් පෙට්ටියකට දාගන්න බෑ. බස් එකට දාගන්න බෑ නේද? ඒක මොකද එහෙම? ආ. ගේන්න කියලා. මේ ඔක හොඳට තේරුම් ගන්න සංඥාව කියන්නේ හිතේ ඇති වෙන ගතිය. සංඥාව කියන්නේ. ඈ? දැන් සද්ද සංඥාව කොහෙද තියෙන්නේ? හිතේ. එළිය කියන්න එපා. ඈ? කන නිසා කන උද්දව් වෙලා තියෙනවා. ඒ වුණාට එළිය තියෙන දෙයක් නෙමෙයි සංඥාව දෙන්නේ. සංඥාව මේ හිතේ ඇති වෙන දෙයක්. හරි? අන්න ඔක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපි මුලා වෙන්නේ සංඥාව එළිය තියෙනවා කියලා. සද්ද සංඥා. හරි අපි පූජාවට අත ගහන්නකෝ. අඳුර ගන්න ඕන හරි සංඥාව මොකද්ද කියන එක හොඳට තේරුම් ගන්න ඕන සංඥාව බුදුහාමුදුරුවෝ උපමා කරනවා මොකටද සංඥාව විඥානේ මායාකාරය සංඥාව මිරිංගුවකට සංඥාව කියන්නේ මිරිංගුවක්. මිරිංගු ස්වභාවයක්. මිරිංගුවක් කියන්නේ මොකද්ද? නැති දෙයක් තියෙනවා වගේ පෙන්වනවා. දැන් වතුර තියෙනවා වගේ පෙන්වනවා. එනට වතුර නැහැ. නැති දෙයක් තියනවා වගේ පෙන්වන ස්වභාවයට තමයි මිරිඟු ස්වභාවය කියන්නේ. හරි? ඇත්ත වශයෙන් වතුර පවතින්නේ නැහැ. එතෙන්ට ගියොත් වතුර හම්බ වෙන්නේ නැහැ. ඒ වුණාට වතුර වගේ පේනවා. ඔක තමයි මිරිඟු. මිරිඟුව කියන්නේ. ඒක මිරිඟු ස්වභාවය දන්නේ නැහැ කියන්නේ මොකද්ද? වතුර වගේ පේනකොට වතුර තියනවා කියලා දැඩිව විශ්වාස කරනවා. නේද? ඒ වතුරමයි. ඒ වතුරමයි කියලා බාර ගන්නවා මිරිඟුව ගැන දන්නේ නැති කෙනා. එතකොට දැන් මිරිඟුවට උපමා කරන්නේ අපි සංඥාවේ ඇත්ත ඇති හැටි දන්නේ නැති වුනහම ඕක එළියේ තියෙන දෙයක්මයි කියලා හිතනවා. සද්දයක් ඇහෙනකොට හිතෙන්නේ සද්දේ එළියේ තියෙනවා කියලාද හිත ඇතුලේ තියෙනවා කියලා? එළියේ තියෙනවා. දැන් ඒක මිරිඟුවක් කිව්වහම මොකද්ද තේරුම් ගන්න ඕනේ? මොකද්ද බොරුව? එළියේ තියෙනවා කියන එක බොරුව. ඒ මිරිඟුවට අහු වුණා. මිරිඟුව කියලා දැනගත්තේ නැහැ. හරි. අපි වතුර වගේ පේනකොට අන්න වතුර තියෙනවා කිව්වහම මිරිඟුවට අහු වෙනවා. මිරිඟු ස්වභාවය අඳුරගෙන නැහැ. වතුර බාරගත්තනම් නේද? එළියේ තියෙන දේ මේ අවස්ථාවේදී වතුර. ඒ දේ එහෙමමයි කියලා බාරගත්තනම් එහෙම මිරිඟුවට අහු වෙලා මිරිඟුවේ ස්වභාවය තේරුම් ගත්තේ නැහැ. ඒක පිළිගත්තා. පිළිගත්තට පස්සේනේ පස්සෙන් දුවන්නේ. අර මෝ එහෙම කාන්තාරේ මිරිඟුව දැකලා ඔව් වතුර තියනවා කියලා හිතාගෙන දුවනවා වතුර බොන්න. ඒතර ඒ පස්සෙන් දුවන්න කලින් වතුර තියනවා කියලා බාර අරන්. ඔක තමයි උපාදාන කරනවා කියන්නේ. දැඩිව අරගන්න. ඒක එහෙම්මමයි කියලා විශ්වාස කරනවා. හරි. දැන් බල්ලෙක් වතුරට එබිලා බුරනකොට දැඩිව විශ්වාස කරනවා නේද? අන්න උපාදාන කරනවා. ඒ බාර අරන්. පිළියන. බල්ලෙක් ඉන්නවමයි වතුරේ කියලා පිළියරන. එතකොට මිරිඟු ස්වභාවය දැකලාද? නැහැ. මිරිඟු ගැන අවබෝධයක්
නැහැ.
ඔව්. දුවන්නේ ඒ නිසා. දැන් රැවටීමයි දිවීමයි කරුණු දෙකක්. එකක් තමයි වතුර තියනවා කියලා අපිත් රැවටුණා කියන වතුර තියනවා කියලා හැබැයි අපිට තිබහ නැහැ. ඒ හින්දා අපි දුවන්නේ. එන රැවටිලා ඉන්නවා. දැන් මුවාට වෙන්නේ රැවටෙනවා විතරක් නෙමෙයි තිබහත් තියෙනවා. අපිටත් තිබහ තිබුණා නම් අපිත් දුවයි මුවාව පහු කරලා අපි දුවයි. නෑ රැවටීමත් එහෙම්මම තියෙනවා තණ්හාවත් ආවෝ. ඒක පස්සේ දුවන. හරි. රැවටීම එකක් ඒ පිළිබඳව තණ්හා කරලා ක්‍රියා කිරීම තව එකක්. හරි දිගින් දිගට ගැට දානවා කියේ තණ්හා සිබ්බනි. ඒ අනුව ක්‍රියා කරනවා. දුවනවා කියන්නේ කායික ක්‍රියා කරනවා. හරි. ඒක තමයි කර්ම කියන්නේ. නැත්තම් තව කෙනෙකුට කියන්න පුළුවන් නැතන වතුර තියෙන. එතකොට වචනෙන් කරන ක්‍රියා කර්ම. ඒ ආසාව හින්දා දැන් අන්න හරි. දැන් අපිට තිබහ තියෙනවා. හැබැයි අපි මිරිඟුව කියලා දන්නවා. දැන් අපි දුවනවද? නැහැ. අන්න එතන අවබෝධය. තිබහ තියෙද්දි රැවටිලත් හිටියොත් අතන වතුර තියනවා කියලා අන්න එතෙන්ට දුවනවා. හරි. එතකොට මේ තිබහයින එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රැවටෙන නේද? එළිය දෙයක් තියනවා කියලා හිතන එක තමයි මුලාව. හරි. දැන් අර වතුරට එබිලා බල්ලා බුරන එක නෙමෙයි ලොකු ප්‍රශ්නේ. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙනේ මුලා වෙනවා. සංඥාවේ මිරිඟු ස්වභාවය දන්නේ නැති එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරි. සංඥාව මිරිඟුවක් කියලා දන්නේ. ඔක තමයි බුදු කෙනෙක්ම ඔවා පැහැදිලි කරන්න ඕන කියන්නේ. දැන් අපි හිතන්නේ සංඥාව තියෙන්නේ එළිය කියලා. සද්ද සංඥාවක් එනකොට එළියේ තියෙන ස්වභාවයක් කියලා නිහිතන්නේ. කනට අරමුණු වෙන්නේ එළියේ තියෙන සද්ද කියලා නේද? එහෙමනේ දැනගන්නේ. ඒ දැනුවත් වීම දෙන්නේ කවුද? විඥානය. සෝත විඥානය තමයි කියන්නේ ඔන්න සද්දෙකුත් තියෙනවා මේ කණෙන් ඕක අහන්න පුළුවන්. කණයි සද්දෙයි වෙන් කරනවා. අභ්‍යන්තර බාහිර. අභ්‍යන්තර කණයි බාහිර ශබ්දෙයි වෙන් කරනවා. කවුද වෙන් කරන්නේ? විඥානි. ඒක විඥානයේ හැකියාවක්. විඥානයේ හැකියාවක් තමයි වෙන් කරලා දක්වන්න පුළුවන්කම. විඥානනය කියලා අපිට. විඥානනය. වෙන් කර දක්වන. ජානතෝ කියන්නේ දැනගන්නවනේ. දැන් විජානන දැනගන්නේ වෙන් කරලා නිකන් නෙවෙයි. මේ පැත්තේ කන තියෙන අභ්‍යන්තරේ එයා පැත්තේ කනට අරමුණු කරන්න සද්දයක් තියෙනවා කියලා දෙපැත්තකට බෙදලයි මේ විඥාණයෙන් දැනුවත් කරන්නේ. සෝත විඥාණය නම් ඒ විදිහට කියනවා. චක්කු විඥාණය නම් කියනවා නේද මේ පැත්තේ ඇහැ තියෙනවා අර පැත්තේ ඇහැට අරමුණු කරන්න රූප තියෙනවා. ඒ කතාව කියන්නේ කවුද? චක්කු විඤ්ඤාණය.
ඒ වගේ අනිත් විඥාන. දැන් ගහන විඥානය ගත්තොත් එයා කියන කතාව තමයි මේ පැත්තේ ඉන්න ඔයාගේ නාසය තියෙන අර පැත්තේ තියෙන ඒකට අරමුණු කරන්න ගඳ සුවඳ. වෙන් කිරීමක් කරනවා. ඒ කියන්නේ අභ්‍යන්තරයි බාහිර. හරි? දැන් දිව ගත්තත් එහෙමමයි. මේ පැත්තේ දිව තියෙනවා අර පැත්තේ ඒකට අරමුණු කරන්න රස තියෙනවා. අභ්‍යන්තර රූපයි බාහිර රූපයි. එතනද අභ්‍යන්තර රූපයි බාහිර රූපයි ඔකට ආයතන කියලා කියන අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි වෙන් කරලා දක්වන ඒ දැනුවත් වීම දෙන්නේ විඥානය. විඥානේ කාර්යය ඕකම වෙන් කරලා පෙන්වනවා. අභ්‍යන්තර බාහිර කියලා වෙන් කරලා පෙන්වනවා විඥානය. ඒක විඥානේ නිසා තමයි අපි දන්නේ ඇහැකුයි රූපෙකුයි තියෙනවා. විඥානේ නිසා තමයි දැනගන්නේ කනකුයි ශබ්දෙකුයි තියෙනවා. නේද? විඥානේ නිසා තමයි විඥානය පහළ වුණා හින්දා තමයි දන්නේ නාසයකුයි ගඳසුවදකුයි තියෙනවා. දැන් දිවේ විඥානය පහළ වුණා හින්දා තමයි දන්නේ දිවකුයි රසකුයි තියෙනවා. ඒක දෙපැත්තට බෙදලා පෙන්නන්නේ. නිකම්ම නෙවෙයි. අභ්‍යන්තර බාහිර කියලා බෙදලමයි පෙන්නන්නේ. අභ්‍යන්තර ආයතන බාහිර ආයතන. හරි. කාය ආයතනේ අභ්‍යන්තර ස්පර්ශ ආයතනේ බාහිර. එළි. කාය විඥානය කියන්නේ. ওই දෙක වෙන් කරලා දැනුවත් කරනවා. එතකොට එතනක් තියෙන අර මායාකාරී ගතිය. විඥානයේ තියෙන මායාකාරී ගතිය. මොකද්ද මේ දෙපැත්තක් වෙන් කරනවා. අභ්‍යන්තර බාහිර කියලා. හරි? ඔකට කියනවා ද්වයතාව කියලා කියනවා. දෙකොණක්. දෙපැත්තක් බෙදනවා ද්වයතාවක් හදනවා. එතකොට ඒක කරන්නේ මේ දැන් ඇහැ නිසා ඇති වෙන විඥානය කන නිසා ඇති වෙන විඥානය නේද? ඒවා මුල් කරගෙන ඇති වෙන විඥානයමයි ඒ දෙක හදලා දෙන්නේ. අභ්‍යන්තර බාහිර.
ඒ විඥානයෙන්
තමයි මැදස්ත විඥානය. ඒ විඥානෙන් කරන වැඩේ ඔය කිව්වේ. දැන් විඥානේ හටගන්නේ ඇයි කියන එක වෙනම හොයන්න ඕනේ. විඥානේ පහළ වෙන්න හේතු මොනවද? දැන් විඥානෙන් කරන දේ තමයි වෙන් කරලා පෙන්වනවා. දැන් ඒ විඥානේ හටගත්තේ ඇයි කියන එක ඒක වෙනම කතා කරන්න ඕනේ. ඒකට වෙන වෙන හේතු තියෙනවා. ඒ ප්‍රත්‍ය කියලා කියන්නේ ඒවා හේතු ප්‍රත්‍ය. දැන් ඒවට ගොඩක් වෙලාවට ඔක විපාක විඥානයක් කියලා කියන්නේ. පරණ කර්මයක විපාකයක් වෙන්න පුළුවන් ඔයාවේ. ඒ කියන්නේ දැන් මේ විදිහේ ඇහක් තියෙන්නත් ඕන ඒකට අරමුණු වෙන යම් කිසි දෙයක් මුණ ගැහෙන්නත් ඕන නේද? ඒ නිසානේ ඔය දැන් විඥානි පහළ වුනේ. ඒතර මේ විදිහේ ඇහක් නිකන් පහළ වෙලා නැහැ. ඒක පුරාණ කර්මයක් නිසායි. අපිට මනුස්ස ඇහක්, මනුස්ස මට්ටමේ ඇහක් හටගත්තේ පුරාණ කර්මය. ඒ වගේ තව ප්‍රත්‍ය වෙන දේවල් තියෙනවා. දැන් ඒක ප්‍රත්‍යක් කිව්වේ. එතකොට මේ විඥානේ හටගන්න හේතු වෙනම තියෙනවා. විඥාණයෙන් කරන වැඩේ කෘත්‍ය තමයි වෙන් කරලා පෙන්නනවා අභ්‍යන්තරයි බාහිරයි කියලා. බෙදලා පෙන්නනවා. ද්වයතාවක් මවනවා. දෙපැත්තක්. හරි? දැන් රූපය ගැන අදහස් එනකොට ඉතින් මේ ගොඩක් දුර ගිහිල්ලා
ඉන්නවා. හා.
ඔව්. දැන් ඒ ඉතින් ඒ අපි පළවෙනි විඥානය කියලා අපි ඒක වෙන් කළොත් ඇහැ නිසා හටගන්නේ ඒකට චක්කු විඥානය කිව්වොත් ඒකෙන් අරන් දෙන්නේ ඔන්න ඇහැට අරමුණු කරන්න මොකද්ද සංඥාවක් තියෙනවා රූප සංඥාවක් තියෙනවා. එච්චරයි. ඒක ඒකට දැන් නමක් දීලා බාහිරයට දාලා පනවනකොට දැන් හිතෙන් ගන්නවා ඔකේ පෙර අත්දැකීම් ටික ගන්නවා, දැන් ගත්ත සංඥාව ගන්නවා, ඊට පස්සේ චේතනා ටිකෙන් සංස්කරණයක් කරනවා.
ඒකට වෙනුනේ
ඒ ටික ඒ සංස්කරණය කරපු දේ දැනගන්නවනේ. ඒ තව විඥාන. ඒක මනෝ විඥාන. දැන් මනසෙන් කරන වැඩක් ඒක. චක්කු විඥාණයෙන් දෙපැත්ත වෙන් කරලා දුන්නා. සෝත විඥාණයෙන් දෙපැත්ත වෙන් කරලා දුන්නා. හරි? දැන් මනෝ විඥාණයෙන් තමයි ආයේ සබ්ද සංඥා කපුටි. කියලා ඒ චේතනාවලින් සංස්කරණය කරන එක දැන් හිතෙන් දැනගන්න. දැන් ඔන වතුරට එබෙන බල්ලට චක්කු විඥාණයෙන් වෙන් කරලා දුන්නා. එළියේ මොකද්දෝ දෙයක් තියෙනවා, ඇහක් තියෙනවා, ඕක අරමුණු කරන්න. එතකොට අරන් දුන්නේ ඒකට අදාළ සංඥා රූප සංඥාගතියක් විතරයි. ඒ සංඥාගතියට තව එකතු කරනවා පෙර ඇසුරු කරපු දේවල්. ඔව් ඔව්. ආශ්‍රව කියලා කියන්නේ පෙර ඇසුරු කරපු දේවල් ටිකක් දාලා දෙයක් සංස්කරණය කරලා ඔතන ඉතින් අවිද්‍යාවයි මුලාවයි ටිකක් ඕකට එකතු කරලා මේ හදපු දේ එළියෙන් ගිහින් තියෙනවා. හිත ඇතුලේ හදපු දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරන මට්ටමකට එනවා. ඒ මනෝ විඥාණයෙන් කරන මුලාව මේ හිතේ හදපු දේ එළියට ගිහින් තියෙන එක. ලෝකෙට අයිති කරනවා. බාහිර ලෝකෙට. බාහිර ලෝකේ ඉන්න බල්ලෙක් තමයි ඔය දැන් දැක්කේ කියලා අන්න හිතනවා. දැන් අපි පටන් ගන්න දැන් ඕක මෙහෙමයි. ඕක තේරුම් ගන්නකොට දැන් අපි හදනවනේ දැන් රූප ලෝකයක් නෙමේ හදන්නේ. ඒ රූප ලෝකේ තමයි ඇත්තටම අපට කාම වස්තු වෙන්නේ. දැන් කාම ලෝකෙට තියෙන වස්තු. ඕවට තමයි අපි ඇලුම් කරන්නේ. ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි. මේ මේ එළියේ තියෙනවා කියලා හිතන ඒවට කියනවා කාම වස්තු කියලා. හරි. එතකොට ඒවා අත්දකින්න හරි ලබා ගන්න හරි තමයි අපි තණ්හා කරන්නේ. ඔව්. ඕක තමයි මේ කාම ලෝකේ ජීවත් වෙනවා කියන්නේ. කාම ලෝකේ ජීවත් වෙනවා කියන්නේ මේකයි. දැන් ඔතන තේරුම් ගන්න දැන් සඤ්ඤා කියන එක හරියට ඔන්න පටන් ගන්න තැන. ආයතන හයෙන් කොහෙන් හරි සඤ්ඤාවක් අරන් දෙනවා. හරි? එතකොට ආයතන මට්ටමේ විඥානේ එතන පහළ වෙනවා. ආයතනයක් වැඩ කරන්න ඕනනේ. ඔව්. ඒක හැබැයි තාම ඇතුළට ආව විතරයි. දැන් ඊළඟට හිත ඇතුලේ ඕක අරගෙන අපේ අවිද්‍යාවයි මුලාවයි තව ඕන જાති කෝර ටික ඔක්කොම එකතු කරලා දාලා සංස්කරණයක් කරනවා. ඒ සංස්කරණය කරලා ඒක අපි එළියට දානවා. ඇතුලට ගැනීමක් තියෙනවා, ඊළඟට ආයේ එළියට දැමීමක් තියෙනවා. මේ එළියට දාන මට්ටම අනුව තමයි අපි කාම ලෝකේ ඉන්නවද, රූප ලෝකේ ඉන්නවද, අරූප ලෝකේ ඉන්නවද කියන එක මේ කොච්චර මුලාවකින්ද මේක එළියට දාන්නේ කියන එක. කාම වස්තු කරලා දානව නම් අපිට මේ මනුස්ස ලෝකේ දැන් ඇහෙන් කනින් ආසෙන් දිවෙන් ඕවයින් අත්දකින්න පුළුවන් වස්තුවක් කරලා නම් එළියට දාන්නේ අපි කාම ලෝකේ ජීවත්
වෙන්නේ. ඒකට උපකාර කරන සංස්කරණය කරන්නේ මම දෙකේ අවිද්‍යාව
දාපු උපකාර වෙන දේවල් එහෙම ගොඩක් තියෙනවා. ඒවා වෙනම හොයන්න ඕන. දැන් මේ හදන දේ එළියේ පිහිටවනවා අපි. එළියේ පිහිටවන්නේ නිකන් නෙවෙයි. ඒක මීට කලිනුත් තිබුණා, දැනුත් තිබුණා, අනාගතෙත් තියෙනවා කියලා නිත්‍ය භාවිකුත් දීලා, පවතින භවකුත් දීලා. දැන් අර වතුරට එබෙන බල්ලා ඔන්න දැන් එහෙන් දැකලා සංඥාව අරගෙනනේ බල්ලෙක් ඉන්නවා කියන එක හිත ඇතුලේ හැදුවේ. දැන් ඊළඟට විශ්වාස කරනවනේ මේ බල්ලා ඉන්නේ එළියේ කියලා.
ඒ විශ්වාස කරනකොට නිකන් නෙමෙයි. මේ පේනකොට මූ හිටියා විතරක් නෙවෙයි. දකින්න කලිනුත් ඌ හිටියා. දකින මොහොතෙත් ඉන්නවා. ඉස්සරහටත් ඌ එතන ඉන්නවා. අර පැවැත්මකුත් දීලා තමයි අපි එළියෙන් තියන්නේ. ලෝකෙට අයිති කරන්නේ. දැන් හරිනම් වෙන්න ඕන ඒ හිත හැදෙනකොට එහෙම තිබුණා කිව්වනම් හිත නැති වෙනකොට ඒක නැති වුණා. එහෙම නෙමෙයි. ඔය බලන්න මේ අත්දකින්න කලිනුත් ඔතන හිටියා දැනුත් ඉන්නවා. ඉස්සරහටත් ඉන්නවා. ආයි ගිහින් බැලුවොත් ආයි. අර පැවැත්ම දීලා බහෝ පැවැත්ම. භවයක් හදනවා. ඒතර කාම භවය හදනවා ඔය. කාම වස්තු ටික එහෙම තිබුණත් නේ අපිට ඕවා පස්සේ එලවන්න පුළුවන්. තණ්හා කරන්න පුළුවන්. නේද? ඇලෙන්න ගැටෙන්න පුළුවන් ඕවා තිබුණත් විතරක්. තිබුණ නැත්නම් ඇලෙන්න ගැටෙන්න දෙයක් නැති වෙනවා. අර හදනදී අපි පැවැත්ම දුක් දෙනවා. කැනි නිට්‍ය කරනවා යම් පමණකට. මේකේ ඇත්ත ස්වභාවය අනිත්‍යයි. මේ හිත ඇති වෙලා නැති වෙනකම් විතරනේ ඕක තියෙන්නේ. ඒක දකින්නෙත් නැහැ. පෙර කොච්චර දෘෂ්ටිගත කරනවාද කියලා නම් අර එළියෙන් තියෙන දේ ඊළඟට පැවැත්මකුත් දෙනවා. ඒවා අතීත රූප, වර්තමාන රූප, අනාගත රූපත් කරනවා. ඈ? එහෙම නැත්නම් ඕවා දුර තියෙන රූප, ළඟ තියෙන රූප එහෙමත් බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් සියුම් රූප, රළු සුකුම රූප, ඕලාරික රූප, සියුම් රූප, රළු රූප කියලා බෙදෙනවා. ඈ තව බෙදන්න පුළුවන් අජ්ජත් බහිද්ද මේවා මේ ඇතුලේ මට අයිති රූප, මේ ශරීරයේ රූප, බාහිර රූප, අජ්ජත් රූප, බහිද්ද රූප කියලා බෙදන්න පුළුවන්. නේද? දැන් ඔහොම 11 ආකාරයකට විතර මේක බෙදෙනවා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. ඈ ඊළඟට දුර රූප, ළඟ රූප. ඊළඟට හීන රූප, ප්‍රනීත රූප. අපි කැමති ඒවා, අකමැති ඒවා. ඈ ඊළඟට රළු ඒවා, සියුම් ඒවා. නේද? මේ රූප දැන් එක එක විදිහට හඳුර ගන්නවා. ඉතින් මනස කිව්වත් විඥාන කිව්වත් ඉතින් එක වගේ තමයි. චිත්ත දැනගන්න ස්වභාවයක්. අපි දන්නේ නැත්තේ මේක හිත දැනගන්න ස්වභාවය කියලා අපි දන්නේ නැහැ. අපි හිතන්නේ එළියේ තියෙන ඇත්ත తත්වය ඕකයි. ඒ ඇත්ත කියලා පිළිගන්නකොට අපි කාම ලෝකෙට අහු වෙලා දැන්. කාම ලෝකෙට ආйти වස්තු ටිකක් තමයි ඔය හදලා තියෙන්නේ. කාම රූප. කාම වස්තු කියලා ඒවට කියන්නේ. කාම වස්තු අත්දකින්න පුළුවන් මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන්. ඉතින් ආයේ ආයතන උපද්දන්න දැන් හැකියාවක් ඇදුවේ. ආයතන හදන්න හේතු ටිකයි ඔය සකස් කළේ. ආපහු සමුදයක් හැදුවේ. ආයි ඉතින් ආයේ ආයතනයක් උපද්දලා ඔව් මේක තමයි ඊළඟට අර තණ්හාව ගැට දාන්නේ ඊළඟට. තව තව ආයතන උපද්ද උපද්ද ඒක අත්දකින්න. ඒක ගැන හිතනවා, කතා කරනවා, ක්‍රියා කරනවා. නේද? ඒවට තමයි කර්ම කරනවා කියන්නේ. සසරේ ගෙනියන කර්ම ටික, ලෝකේ ගෙනියන කර්ම ටික. ලෝකෙට අයිති කළානේ. ලෝකේ පිහිටෙව්වා. ලෝකේ බැසගත්තා. ලෝකේ පිළිගත්තා. ඒකයි ලෞකිකයි. එහෙම වුණහම ලෝකේ යනවා. දැන් ඔය සිද්ධ වෙනවයි දැක්කොත් එහෙම ලෝකෝත්තර වෙන්න පුළුවන්. ලෝකෙට අයිති වෙන්නේ නැහැ. ලෝකෙ ඉක්මවා යනවා. ඔක දකින්නකොට. මුලට හොයාගෙන යන්න පුළුවන් දැක්ක නිසා, ඇහුණ නිසා එහෙමනේ ඔය හැදුවේ. ඔව්. දැන් ඒ නිසා අපි
ආය අලුත් එකක් හදන ලෝකේ. අලුත් දේ හදුවාම වෙන්නේ ආය ආයතන උපදිනවා ඒකත් දකි. ආයි කියනවා දැක්ක නිසා ආයි. දැන් ඕව අත්දකින්න අපි ඇහැකුත් ඇහැකට තණ්හා කරලා ඇහැකුත් හදාගන්නවා. දැන් එළිය රූප පිහිටෙව්වට පස්සේ ඒව අත්දකින්න ආසාව එක්ක ඒක පිහිටවන්නේ. ඉතින් ඒව අත්දකින්න අපිට ආපහු ආයතන ඕන නෑ. එක්ක ඇහැක් ඕන නැත්නම් කනක් ඕන නේද? ඉතින් ඒව ලබා ගන්න ආසාවත් එක්කයි මේ ටික හදන්නේ. නිකන් නෙමෙයි බාහිර ලෝකේ හදනවා කියන්නේ තමන්වත් හදාගෙන තමයි ඕක හදන්නේ. බාහිරේ තියෙන්නේ අභ්‍යන්තරයට සාපේක්ෂවනේ. ඉතින් අභ්‍යන්තරෙත් හදනවා. අපට පේන්නේ බාහිරේ හදනවා විතරයි. ඒ වුණාට බාහිරේ හදනවා කියන්නේ මේ අභ්‍යන්තර මාවත් හදනවා. මමව තමයි මේ පෝෂණය කරන්නේ. මගේ ආයතන ටිකත් හදා ගන්නව අර වද්දකි. ඒ ආයතන වලට තියෙන තණ්හාව හින්දා තමයි දැන් මේ ආයතන ටිකට වැඩ කරන්න බැරි වුණත් අපි ප්‍රතිසන්දියක් කරන් ආයේ ওই ආයතන ටික හදා ගන්නවා. ඇහැ කන නාසය දිව ශරීරය මන. නේද? දැන් අපිට මේ හදා ගන්න ආසාව තියෙනවා. හදා ගන්න ආසාව තිබුණට දැන් අපිට දැන් අපි පැලයක් හිටවන්න ආසාව තිබුණාම අපි ඔන්න ඒකේ මොනවා හරි බීජයක් අරන් රෝපණය කරනවනේ. එහෙම දාපු ගමන්ම ගහ හැදෙන්නේ නෑනේ. ඔකට තව තව ඒවා පොර දාන්න ඕන, වතුර දාන්න ඕන, ওই පරිසරය හැදෙන්න ඕන, අවුව වැටෙන්න ඕන නේද? අරව මේ ඔව්ව හම්බ වෙන විදිහට නේද ගහ හැදෙන්නේ. අන්නේ වගේ තමයි අපිට ඉතින් මේ මේ මූලික ප්‍රතිසන්දිය ගත්තට ඊට පස්සේ ඕන ආහාර ඕන තව ඒ ඕන වෙන જાති තියෙනවා ප්‍රත්‍ය වෙන જાති. ඒවා අනුව තමයි මේවා හැදෙන්නේ. ඒ වුණාට හදන්නේ මොන වගේ කක්ද කියන ගතිය අර ආසාවයි ප්‍රතිසන්දියේ තියෙනවා. ප්‍රතිසන්දිය දීපු කර්ම ශක්තිය අනුව. දැන් අපි අඹයටයක්ද හිටවන්නේ නේද? වෙන මොනවා හරි ද කියන එකේ තියෙනවා හැදෙන්නේ මොන වගේ ගහක්ද කියන එක. හැබැයි ඒ ගහ හැදෙන එක අඩු වැඩි වෙනවා අර හම්බ වෙන ප්‍රත්‍යයන් හැදීගෙන යන. ඔව්. හැබැයි අඹ ගහකින් කවදාවත් පොල් ගෙඩි හැදෙන්නේ නැහැ. එහෙම කියතියි තියෙනවා. එතකොට අර කර්ම ශක්තියෙන් ආපු යම්කිසි ස්වභාවිකුත් තියෙනවා. ඒ කර්ම ශක්තියට අදාළවමයි ආයතන ටික හැදෙන්නේ. ඇහැ කන නාසය. මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න කර්ම ශක්තියක් නම් මනුෂ්‍යෙකුට අයිති ඇහැ කන නාසය ඒවා තමයි හැදෙන්නේ. ඒවයි පෙනීම පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. කර්මානු. මේ වුණාට හැදෙන්නේ අර මට්ටමේ. ඔව්. තිරිසන් සතෙක්ගේ මට්ටම නම් ඒ තිරිසන් සතාට අදාළ ඇහැ කන නාසය ඒවා ටික තමයි. ඈ ප්‍රේතේකට අදාළ ටික නම් ගත්තේ එයාට අදාළ ආයතන ටික තමයි එයාට හැදෙන්නේ. ඒ වගේ දෙවි කෙනෙකුට අදාළ ටික නම් අර කර්ම ශක්තියේ ආවේ එතකොට දිව්‍ය. ඈ දිවස් දිව කන්නේ. ඒක එන්නේ අර ඒ වෙලාවේ කර්ම ශක්තිය අනුව ප්‍රතිසන්දිය ගන්න බලපාපු කර්ම ශක්තිය. ඒ දැන් ඊට පස්සේ ඇති වෙන ඒවට තව අනිත් නියාම ධර්ම බලපානවා. ඍතුව නේද? ඊළඟ අනිත් කර්ම අර කර්මේ විතරන්නේ. දැන් මනුස්ස ඇහැක් ලැබුණට ඇහැ හොඳට පේනවද නැද්ද කියන එක වෙන කර්මයක් වෙන්න පුළුවන්. ඔව්. ඊළඟට ඇහැට දකින්න හම්බ වෙන ඒවා ඒවා වෙන වෙන කර්ම හින්දා හොඳ ඒවා දකින්නවද නරක ඒවා දකින්නවද නේද? ඒ අනික් කර්ම. දැන් ප්‍රතිසන්දියගත්තු කර්මෙන් තමයි ඇහැක් හදලා දෙන්නේ. තේරෙනවද? මනුස්ස ඇහැක් හදලා දෙන්නේ. ඒ ප්‍රතිසන්දිය කර්මය අනුව තමයි අපේ ආයතන වලට තියෙන ආසාව එක්ක ඒ කර්ම ශක්තියට අදාළ ආයතන ටික හදලා දෙන්නේ. ආයතන වලට ආසාව තියෙනවමයි. ඒ හින්දා තමයි ප්‍රතිසන්දිය හැදෙන්නේ. නැවත උපදින්. ආයතන උපදින්න තියෙන අපේ ආසාව නැති කරලා නැහැ. ඒක තියනවා නම් ආයෙ උපදිනවමයි. නෝ ලෝකේ යන. එතකොට ආයතන වල උපදින්න තියෙන ආසාව නැති කරන්න පුළුවන් ලෝකෝත්තර වීම තුලින් විතරයි. මේ වෙන සිද්ධිය තේරුම් ගැනීම තුල ලෝකෙට අහු නොවන මට්ටමකට දැක්ම තුලින් තමයි මේ නැවත ආයතන උපදින්න තියෙන ආසාව කඩන්න පුළුවන්. හරි. ඒකට ලෝකෝත්තර මේ දැක්ම හදා ගන්නවා. සම්මා දිට්ඨිය කියන එක. ඒකට තමයි මේ මොහොතේ ආයතනේ වැඩ කරන හැටි බලන්න තියෙන්නේ. දැන් අතීතය ඒවා විස්තර කළාට අපිට බලන්න තියෙන්නේ මේ මොහොතේ වෙන දේ. මොකද මේ මොහොතේ දැන් අපි හිතමු පුරාණ කර්මෙන් ආයතනයක් ලැබිලා තියෙනවා. ඒකට අපි ප්‍රසාද රූපේ ප්‍රසාදයක් හැදෙනවා. එතකොට චක්කු විඥානයක් පහළ වෙලා රූප සංඥාවක් අරන් දෙනවා. හරි. එතකොට ඒ විඥාණයෙන් කරන දෙයට රැවටෙනවද නැද්ද කියන එක ඒක පරණ කර්මයක් නෙවෙයි. මේ මොහොතේ සිද්ධ වෙන්නේ. මේ මොහොතේ අපේ නුවණ පිහිටනවද නැද්ද? හරි. දැන් මේ මොහොතේ නුවණ පිහිටියේ නැත්තම් වෙන දේ තමයි ඔය කිව්වේ. රූප සංඥාව ගත්තා. ඒකට කලින් අද්දකීම් ටික දැම්මා අලුතෙන් සංස්කරණයක් කළා මේ සංස්කාර අවිද්‍යාවෙන් කරගෙන අවිද්‍යා පත්‍ය සංකාර එතකොට කරන දේ තමයි අර බල්ලා වතුරේ බල්ලෙක් හදනවා වගේ අපි එළියේ රූප හදනවා මේ දැනගත්ත ගත්තේ එළියේ තියෙන දෙයක් කියන විශ්වාසයට යන දෙයක් පන්නේ දැන් හරිනම් සංඥාවක් හිතට ආවා. දෙයක් පණවන්න නැහැ නේ. ඔව්. ඒක දැනගන්න ඕන මේ මුලාව හින්දාම අවිද්‍යාව හින්දාම නොදන්නකම හින්දාම කරන දෙයක්. රැවටීමක්. එතකොට ඇහෙන් දැකීම දැකීමක් විතරයි. හරියට නුවණ පිහිටියොත් ඕක වෙනවා නේද? දැකීමක් විතරයි. දිත්තේ දිට්ට මත්තම්. දැකීම දැකීම මාත්‍රයක් විතරමයි. හරි. ඒක හේතුඵල ක්‍රියාවක්. ඒකට හේතු යෙදුන හින්දා එහෙම වුණා. දැන් අපි අලුතෙන් හේතු සකස් කරන්න යන්නේ නැහැ. අපේ පරණ පුරුද්දට අපි සකස් කරනවා. එළියේ දේවල් පිහිටවනවා කියන්නේ මං කිව්වේ ආයේ සමුදයක් කියලා හදන්න. නේ. දැන් දැකීමට අමතරව දකින දෙයක් පැනෙව්වොත් එහෙම වෙන්නේ ඔන්න සසරේ යන්න ලෝකේ යන්න ටික තමයි ඔය හදන්නේ. උපාදාන වෙලා ඒකවල. හරි. හරි පටිච්ච සමුප්පාදේ තියෙන හැම જાතියම එතන තියෙනවා ඒකවල. අවිජ්ජාව සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා සංඥා චේතන වේදනා තණ්හා උපාදාන භව ජාති සේරම ටික තියෙනවා. ඔව්. එතකොට මේ දුක තමයි හදලා තියෙන්නේ. කියන්නේ හදලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. දැන් එළියේ රූපයක් හදලා ඒක උපාදාන කරලා ඉවරයි. එතකොට රූප උපාදානස්කන්ධය. එතන තියෙන අනිත් නාම ධර්ම ටිකත් උපාදාන කරලා. වේදනා උපාදානයි, සංඥා උපාදානයි, සංකාර උපාදානයි. විඥානෙත් උපාදාන කරලා. ඕකට කියනවන්න බුදුහාමුදුරෝ පෙන්නනවා කෙටියෙන් කියනවා නම් ඔන්න ඔය පහම තමයි දුක සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ ඔය දුක ඕකටම තමයි ලෝකෙ කියන්නේ ඕකටම තමයි රූප කියන්නේ නේද සලායත මේ මොනවයින් කිව්වත් ඔය ටික ඔය හදලා තියෙනවා ඕක තමයි දැන් දුක තේරුම් ගන්න. හරි. දුක තේරුම් ගන්නා දුක ඇති වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න. හටගන්නේ කොහොමද කියලාත් ඔය තේරුම් ගන්නවා. දුක්ඛ සමුදය. ওই ටික දකිනකොට නිරෝධයත් එතනම පේනවා. මෙහෙම රැවටුණා හින්දානේ ඔය දුක හටගන්නේ. රැවටුණ නැත්නම් එහෙම වෙන්නේ නැහැ නේ. මේක දිත්තේ දිත්තමත්タン විතරයි. දැකීම මාත්‍රේ විතරයි. සංඥාවක් කරන් දුන්නා විතරයි. නේද? එතනින් එහාට ගෙනියන්න ඕනේ නැහැ. ඒතකොට නිරෝධය. ලෝකේ හැදෙන්නේ නූපදීන ගති. අලුතෙන් ලෝකෙ ගෙනියන්න කර්ම කිරීමක් නැහැ එතකොට. හරි. අවිජ්ජා පච්චා සංඛාරය දෙන්නේ. එතකොට එනවා නූපදීන ගතිය. ඔකට නිරෝධය කියනවා. දැන් ඔන්න ওই ටික නිකන් යන්තම් හරි තේරුම් ගන්නවා නම් ඔය අවබෝධය ගන්න නම් මොකද්ද කරන්න ඕන? අන්න ඕක හොයන කෙනාට මාර්ගය. ලෝකෝත්තර මාර්ගය. ඔය දැක්ම එනකොට සම්මා දිට්ඨිය. ලෝකෝත්තර දැක්ම දැන් ඇවිල්ලා තියෙනවා. සම්මා දිට්ඨිය. එතකොට ඒකෙන් පටන් ගන්න මාර්ගයක් වඩන්න තියෙනවා. කරන්න දෙයක් තියෙනවා. ඒ අවබෝධය ගන්න නම් මොකද්ද කරන්න ඕන කියලා දැන් හිතන්න පුළුවන්. එහෙම කෙනාට ලෝකෝත්තර මාර්ගය වඩන්න පුළුවන්. සම්මා දිට්ඨිය තියෙනවා නම් මාර්ගය වඩන්න පුළුවන්. හරි දැක්ම. ලෝකෝත්තර ස්වභාවය ගැන දැක්මක් ගන්න ඕන අවබෝධයක්. ලෝකෙට අයිති ස්වභාවය මේකයි. ලෝකෙන් එතර වෙන දැක්ම මේකයි. ලෝකෙන් එතර වීම, ලෝකෙන් මිදීම මේකයි කියලා අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තියෙන කෙනාට පුළුවන් එහෙනම් මොකද්ද ඒකට කරන්න ඕන? ඒ අවබෝධය ගන්න නම් මොකද්ද කරන්න ඕන? ඒක තමයි මාර්ගය කියන්නේ. ඒ අවබෝධය ගන්න යම් කිසි දෙයක් කරනවද ඔකට කියනවා විදර්ශනය කියලා. ඊට පස්සේ ඒ කර කර ඉන්න තියෙන්නේ ඒක විදර්ශනය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දකින දේ නෙමෙයි අපි විශේෂයෙන් දර්ශනය කරන පෙන්නනවා. විදර්ශනය කරනවා. ඇත්ත ඇති හැටි පෙන්නනවා අපි. ඒක පෙන්නනකොට පෙන්නනකොට කවදා හරි එයි ඇත්ත දකින මට්ටමකට. එතකොට තමයි කරලා ඉවරයි කෘතඥාය කියන එක. තවත් කරන්න දෙයක් නැහැ. මේක ප්‍රත්‍යක්ෂ වෙනකම්ම කරන්න දෙයක් තියෙනවා. ඔක දැනගත්තට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. තාම පරණ පුරුද්දට රැවටෙනවා. ඔව්. ඔව්. මේ ලෞකික නෑ ඒක බාධාවට වඩා උදව්වක් කරගන්නයි ඕන. ගැතෙන හින්දානේ අපිට දකින්න පුළුවන්.
ගැතෙන්නේ අපි ලෞකිකත්වයට තාම
කැපෙනවා.
ඒක අවබෝධයෙන් තමයි.
ඒවා
දාලා ඉන්නවනේ. ඔව්. ඒවා
නෑ ඒවා අතාරින්න ඕනේ නෑ ඕක බලන්න.
ඒක තමයි ඒක
ඒවා ඉඳන්ම ඕව බලන්න. එතකොට ඒ අවබෝධය ගන්න බැරි කමක් නැහැ ලෝකෙ හිටියයි කියන්නේ. ලෝකෙ ජීවත් වෙන්න වෙනවා. ලෝකෙ ජීවත් වෙන ගමන් අවබෝධ කරගන්නවා. ලෝකෙට අහු නොවී ඉන්නවා. ඔක තමයි අර නිවාප සූත්‍රය කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. අර මුවවල්ලන්න වැද්ද උපක්‍රමය දෙනවා. කැලේ මැද්දෙ තැනක හොඳට තනකොළ වවනවා. හොඳ සාරවත් විදිහට. එතකොට මොකද වෙන්නේ? මෝ ටික එනවා ඕහල්. තනකොළ කන්න ආසයි නේද? එහෙම ආවහම වැද්ද කරන්නේ වටෙන් ඉඳන් මෝ ටික මරා ගන්නවා. ආවහම් කොටු කරගෙන උන්ට යන්න බෑනේ ඊට පස්සේ. ඊට පස්සේ කැමති විදිහට මරා ගන්නවා. හරි? එතකොට වැද්ද එන්නේ මුංව මරන්න විතරයි. හැමතිස්සෙම එතන ඉන්න ඕනේ නැහැ. කොටු කරාට පස්සේ උන් ටික අහුවෙලා එතන ඔන්න මුවරංචුවක් කොහොම නැති වෙනවා. ඊළඟ මුවරංචුව කල්පනා කරනවා මොකද්ද මේ මුන්ට වෙලා තියෙන්නේ. එතකොට දැනගන්නවා මේ වැද්ද අල්ලගෙන කියලා. උන් මොකද කරන්නේ? දැන් වැද්ද නැති වෙලාවට නේ තනකොළ කන්නේ. තනකොළ ටික කාලා උන් අර කැලේ ළඟ කැලේ හැරියට ගිහිල්ලා හැංගෙන. හරි. එතකොට දැන් වැද්දට ඔන්න මෝව අහු වෙන්නේ. වැද්දත් ඉතින් නිකන් අතර ඉන්නේ නැහනේ. දැන් හොයලා බලලා ඕන්න දැනගන්නවා මූව ටික මේ ළඟපාත හැංගිලා ඉන්නවා ආයේ තනකොළ කන්නේ. ඉතින් වැද්ද ටික එකතු වෙලා ටිකක් එහායින් වැට බඳිනවා ඊට පස්සේ කැලෙත් ටිකක් අල්ලලා. ඊට පස්සේ ඒ රංචුවත් අල්ල ගන්නවා. දැන් තුන්වෙනි මුව රංචුව බලනවා මේ දෙගොල්ලන්ටම උන දෙය දැකලා. අපි ওই ළඟපාත හැංගිලා ඉන්න හොඳ නැහැ. අපි තනකොළ කාලා ටිකක් ඈතට ගිහිල්ලා හැංගිලා ඉන්න. කියලා කැලේ ටිකක් එහා ඉන්න. ඉතින් වැද්දෝ ටික ආයේ ඊටත් වඩා ලොකු වැටක් ගහලා උන් ටිකත් අල්ල ගන්නවා. හ්ම්. හතරවෙනි මුව රංචුව තමයි නුවණක්කාරම. ඒගොල්ලෝ තනකොළ කාලා ආයේ පැත්ත පළාතට ඉන්නේ සෑහෙන ඈතකට යනවා. ඔව්. එතකොට දැන් වැද්දා කල්පනා කරනවා මුං වල්ලන්න යන්න බෑ. කමක් නැහැ. ඉතින් අනිත් සත්තු එන ටික අපිට අල්ල ගන්න පුළුවන්. ඔය මුව ටික නැති වුණාට. උන් ටික ඔහි හිටපු දැන්. ඉතින් ඒ මුව ටික කරන්නේ තනකොළත් කනවා. වැද්දාට අහු වෙන්නේ නැහැ. ඔව්. ඔන්න ඔය වගේ වැඩක් තමයි මේ ලෝකේ ජීවත් වෙනවා. ලෝකෙට අහු වෙන්නේ නැහැ. අන්න එහෙමද? අවබෝධය. තනකොළත් කනවා වැද්දට අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැ කන නාසය පාවිච්චි කරනවා ලෝකෙට අහු වෙන්නේ නැහැ. තේරෙනවද? මායයට අහු වෙන්නේ නැහැ. තව විදියට කිව්වොත්. දැන් ආයතන ටික මායයගේ කියලා කියන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය නේද? දැන් රහතන් වහන්සේ ආයතන ටිකත් පාවිච්චි කරනවා මායයට අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෙට අහු වෙන්නේ නැහැ. ලෝකෙට අයිති දෘෂ්ටියට යන්නේ. එතකොට ලෝකෙට අයිති දේවල් එයාට අදාළ නැහැ. ඔන්න ඔහම දෙයක්. දැන් ලෝකෙ ජීවත් වෙන්න පුළුවන් ලෝකෙට අහු නොවෙන්න. ඒ කියන්නේ ජීවත් නොවෙනවා නෙවෙයි. සාමාන්‍යයෙන් කරන දේවල් ටික කරන්න පුළුවන්. අනවශ්‍ය විදිහට අහු වෙන්නේ නැපා. ප්‍රඥාව වදනවා කියන්නේ ඒකයි. ඔව්. අනවශ්‍ය විදියට ගැටෙන්න යන්නත් එපා. මේ ජීවත් වෙන ගමන්ම ඇත්ත දකින්න උත්සාහ කරන්න. තෘෂ්ණාවෙන් තමයි ලෝකෙට අල්ලන්නේ. අර තෘෂ්ණාව වැඩි හින්දානේ තනකොළ ටික කාලා ඒ කිට්ටුවම ඉන්නේ. ඇත්තට යන්නේ නේද? තෘෂ්ණාව බලවත් අය ඉක්මනට අහුවෙනවා. තෘෂ්ණාව අඩු වෙන්න තමයි ඒ ටික කාලා බඩ පිරුණා එහාට යන්න පුළුවන්. ඔතනම ඉන්න ඕනේ. ආ. එහෙම දෙයක්. ඒ බඩගිනි වුණාම කෑම කෑමට ප්‍රශ්නයක් නැහැ. ඒක ඇලෙන්න ගැටෙන්න ගියොත් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඕනට වඩා කන්න ගියොත් ඉතින් ඉවරයි. කෑම කෑවා ඒක එතනින් ඉවරයි. ආයි තණ්හා කරන්න යන්න එපා. ආයි ඊළඟට බඩගිනි එන දාට තව ටිකක් ගන්න. නැතුව මේ කෑමට තණ්හාවට ගන්න ගියොත් එහෙම අහු වුණා. ඔව්. මාරයට අහු වෙනවා කියන්නේ මේ වගේ දෙයක්. ලෝකෙට අහු වෙනවා. ඉතින් තමන් දැන් ඔය කතා ඇහුවට එතකොට කරන්න පටන් ගන්න තියෙන්නේ දැන් මේ සංඥාව අඳුර ගන්න ඕනේ. ඇහෙන් දුන්න සංඥාවක් සංඥාව හිත ඇතුලේ දෙයක්. ඒකට බාහිර ලෝකෙට දෙයක් පනෝන එක අපි කරන වැරද්දක්. අපේ තියෙනවා පුරුද්ද රූප සංඥාව හරි සද්ද සංඥාව ගහන සංඥාව ඔය මන සංඥාව ගත්තත් ඒකට අදාළ ලෝකෙට අයිති දෙයක් පනවන පුරුද්දක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන ඒක මුලාවෙන් කරන දෙයක්මයි. ඇත්ත ඇති හැටි නොදන්න හින්දම අපේ සසරේ ආපු පුරුද්ද හින්දම අවිද්‍යාවෙන් කරන දෙයක්. ඔව්. කරන මෝඩකමක්. ওই හින්දා තමයි මේ දේවල් වලට තමයි තණ්හා කරන්නේ. එහෙන් දැකලා දෙයක් පෙනෙව්වට පස්සේ ඒකට තමයි තණ්හා කරන්නේ.
කණෙන් අහලා දෙයක් පැනෙව්වට පස්සේ ඒ දෙයට පණවන දෙයටයි අපි තණ්හා කරන්නේ. මේ සද්දෙට නෙවෙයි. සංඥාවට නෙමෙයි තණ්හා කරලා තියෙන්නේ. ඒ නිසා අපි පණෝන ලෝකෙටයි ති දෙයට. එතකොට ඒ තණ්හාව කඩාගන්න නම් ඒ ඒක පණෝන දෙයක් කියලා, ඒ කියන්නේ මේ හිතෙන්ම හදන දෙයක්. ඔව්. හිතෙන් හදන දෙයක් කියන්නේ නිකන් හීනයක් වගේ කියලා තමයි හිතන්න තියෙන්නේ. මේ ලෝකේ මේ ජීවත් වෙන ටික මේ සංසාරේ එක්ක බලනකොට තව හීනයක් දකිනවා විතරයි. මගේ කියලා අල්ලගෙන ඉන්න කට්ටියයි දේවල් ටිකයි අර තව හීනයක කොටසක් විතරයි. මේ සංසාරේ එක්ක බලනකොට මනුස්ස ජීවිතය කියන්නේ බොහොම සුළු කාලයක්. අපිට මේ දිග වුණාට, අපි ලෝකයක් හදාගත්තට, අපි මේ අල්ලගත්තට අර යමයා කියලා නේද? ඒගොල්ලෝ මේ සංසාරේ කොහේ හිටියත් දන්නේ. අපේ තරහකාරයෝ සමහර විට දැන් මගේ අපේ කියලා අල්ලගෙන ඉන්නේ කලින් තැන්වලදී. එතකොට මේ ටික දියල්ලා ගැනීම ඔය හීනෙකට මුලා වෙලා තාම හීනේ ජීවත් වෙනවා. ඇත්ත ඇසියටි දෙයි. ඉතින් ඕකෙන් අවදි වෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙලා මේවා පෙන්නලා දෙන්නේ. ඔව්. මේ මුලාවෙන් මෝහාන්ධකාරෙන් ඉන්න එක ප්‍රඥාවෙන් අවදි වෙන්න. අන්ධකාරය නැති කරගන්න. ප්‍රඥාව ඇති කරගන්න. ඒකට තමයි මේ දහමක් ලෝකෝත්තර මාර්ගයක් පෙන්වලා දෙන්නේ. හදාගත්තු ලෝකේ මුලාව හින්දම හදාගත්තු දෙයක්. මේ ජීවත් වෙන සුළු කාලෙදී ඒ ටික ලොකු කරගෙන ඌක තමයි අපේ ලෝකේ කියලා අල්ලගෙන අර හීනයක් දකිනකන් ඒකේ ජීවත් වෙනවනේ. ඔව්. අන්න ඒ වගේ වැඩක් මේ කරන්නේ. ඉතින් මගේ අපේ කියලා අපි කට්ටිය අල්ලගෙන ඉතින් ඒගොල්ලන්ට එක එක වේවා වෙනකොට දුක් වෙනවා නේද? මගේ දරුවා මට කීකරු නෑ කියලා ඉතින් අඬනවා. ඔව්. අවබෝධයෙන්කොට ඉතින් අඬන්න දෙයක් නෑ. ඔක තව හීනයක් විතරයි. මේ දීර්ඝ සංසාරේ ඔහොම අඬලා අඬලා එකතු කරපු කඳුළු ටික අර සත්තම සාගරේටත් වැඩි කියන සතර මහාදාය. මෝඩ ගමට අඬපු ටික ඔවා අයිති කරගන්න ගිහිල්ලා බෙලි මේ මොනවද හිස් ගැසුම් කාලා ගලපුලේ ටිකත් ඒ සතර මහා ආගරේටත් වැඩි. අපි ගවත් කරන්නේ ওই ටිකමයි. ඒ මුලාවි ඉන්නකන් ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සසරේ යනවා කියන්නේ ඕක. ඕකට රැවටිලා ජීවත් වෙනවා කියන්නේ. හයි ඉතින් පරණ ලෝකෙට වැටෙනවා. ඒක තමයි මේ සසර පුරුදු බලව. අපේ අර ආස්වාදේ කර පළඟෙටිය දැල්ලට රැවටෙනවා වගේ තමයි. ආස්වාදේ ලොකුයි අපිට. පිච්චුණාට කමන්නේ කියලා දැල්ලටමයි පණින්න. ඉතින් මෙතෙන්දී පිහිටන සිහිය එතෙන්දීත් පිහිටන්න පුරුදු වෙන්න එච්චර එක තමයි. ඒක ආයෙයි පෙන්නන්න. ඔය අපි පරණ පුරුද්දට රැවටුණාට ඇත්ත தත්ති මේකයි. ඉතින් ඕකට අඬලා තරහාරම් ඒව කරන්න එපා නෙමෙයි. ඒ තමන්ගේ යුතුයකම් කරන්න. ඒව නිසා අනවශ්‍ය විදිහට දුක් වෙන්නත් එපා. අපි කැමති විදිහට නොවනකොට ගැටෙන්න යන්නත් එපා. ඕක තමයි ස්වභාවය. මේ සංසාරයේ ස්වභාවය. ඔව්. අවබෝධෙන් දකින්නකොට තමයි මධ්‍යස්ත වෙන්න පුළුවන්. නිකම්ම ගණන් නොගෙන ඉන්නව නෙවෙයි. එහෙම නෙමෙයි ඒක. ඔව්. ඒ අවබෝධ දැන් එහෙම හරි ඉතින් මධ්‍යස්ත වෙන තරමට Tamanට දුක අඩුයි. නැත්තම් ඔහේ අඬඬා ඉන්නවා ඉතින්. ඈ? ඒ අඬන්නේ Tamanම හදාගත්තු හේතු හින්දා කියලා Tamanට පේන්නේ. අර හීනයක් දැකලා හී අඬනවා. නැගිට්ටට පස්සේ තමයි මං අර හීනෙන්නේ අඬ අඬ හිටියේ. ඔව්. ඒක ඇහැරෙන්න නැගිටින්න පුළුවන් ප්‍රඥාව අවදි කරගන්න. එහෙම එකක් නැහැ. ඔව්. ලේසි. දීම තියෙන්න ඕනේ ඒක කණ්ඩික කරන්න. ඔබෝ දෙන්නත් දෙදේ නේ. අමාරුවක් තියෙනවා ඉතින් ඒ යුතු කණ්ඩික කරන්න ගියාම නැහැ එතෙන්දි තමයි තේ එතන තේරුම් ගන්න ඕන දැන් මේ වැඩ කළා කියලා ඒ එතන තියෙන්නේ තණ්හාව කියලා අඳුර ගන්නකොට එතකොට ඒක කරන ගමන්ම දකින්න පුළුවන් ඒක ඒකත් විදර්ශනා අරමුණ. එතන තණ්හාවෙන් දුකටපත් වෙනව නේද කියලා එතෙන්දිත් දකින්න. හැබැයි කරන දේ කරන්න. ඔව්. එතකොට පුළුවන් වෙනවා. ඕක දකින්නකොට ඇලීමකින් තොරව යුතුයම් කරන්න පුළුවන් වෙනවා.
නෑ, ඒක මේ අවබෝධය තියෙනකොට ඉතින් ඇත්තම ඇලෙන්නේ නැහැ කියලා. ඇලෙන්නේ නැතුව යනවා.
ඒ ඔහම තමයි දැන් අවබෝධය එනකොට කරපු මෝඩකම් ගැන ඉතින් කලකිරෙන. ඒක තමයි අර නිබ්බිදාව කියන්නේ කලකිරලා. මෙච්චර කල් මෝඩකමටනේ සසරේ ආවේ කියලත් කලකිරිනවා. දැන් ඔය මේ ජීවිතේ විතරනේ ඔය පෙන්නේ. ඌිට වඩා පෙර ආත්මේ බලන්න හැකියාව ගත්තනම් ඒ ජීවිතෙත් ඕකමනේ කරලා තියෙන්නේ. ඉතින් කලකිරෙනවා. මොකද්ද මේ කරපු මෝඩකම්? ඔව්. ඒ ඕක පෙන්වන්න තමයි මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ මේ ජීවිතේ විතරක් නෙමෙයි ওই දුක විඳලා
තියෙන්නේ.
ධර්මයේ දකිනකොට ඕක තමයි දකින්නේ. ඇත්ත දකින්නවා කියන්නේ ඉතින් ඔය මෙච්චර කල් කරපු මෝඩකම් ටික දකින්නවා. ඒකෙන් නුවණ ඇති කරගන්නවා කියන්නේ ඔව් නුවණ ඇති කරනවා කියන්නේ මෙතනින් එහාටත් අපි ඔය මෝඩකමම කරනවා. ඉතින් ඒක ආයතනෙන් ආයතනයට ටික ටික පෙන්වන්න උත්සාහ කරනවා. එතකොට වෙන්න ඕන දේ ඉබේම වෙයි. ඕක මේ බලෙන් කරන්න ඕනේ නැහැ. පාලනයක් නෙමෙයි අපි නුවණින් පෙන්වන්න ඕන. රැවටෙනවා කියලා රැවටුණා කියලා පෙන්වන්න ඕන. හිතට. දැන් ඕකෙදී අවබෝධයෙන් එනවා සීලය. අවබෝධයෙන් එනවා සමාධිය. ප්‍රඥාව එනකොට අමුතුවෙන් සීලයක් රකින්න අවශ්‍ය නැහැ. අවබෝධේ ප්‍රඥාවෙන් දකිනකොට දැන් කාම වස්තුනේ ඔය ලෝකේ මුලාවෙන් හදන්නේ. ඔය මුලාව නැති වෙනකොට කාම වස්තු වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. එතකොට සීලයක් රැකිලා ඉබේම ආයේ අමුතුවෙන් සීල් ගන්න දෙයක් නැහැ. ආයේ හොරකම් කරන්න යන්නේ නැහැ. ඇලෙන්නේ නැති බොරු කියන්න යන්නේ නැහැ. අර වතුරේ ඉන්න බල්ලව බේරගන්න බොරු කියන්න යන්න ඕනේ නෑ. ඕක මුලාවක් කියලා දැනගත්තට පස්සේ නේද? තරහ ගන්න ඕනේ නෑනේ. සීලෙ රැකෙනවා ඉබේම ඒ අවබෝධය තුලින්. හරි? දැන් ඔය ලෝකෝත්තර පැත්තේ තියෙන වෙනස ඕකයි. දැන් අපි අර ලෞකික මාර්ගයේදී බලෙන් සීලයක් ගන්න. බයි. දැන් මෙතන ඉන්නේ අවබෝධයෙන් සීලය කෙනවා. ඉතින් අර මුලා වෙන්නේ ඕවා පස්සේ ලෙව්වි කියලා දකින බල කිරීමක් නෙවෙයි කාටවත් වෙන්න නෙවෙයි දැන් මේක අවබෝධය තුලින් එන සීලය අවබෝධය තුලින් එන ඒ ප්‍රඥාව ප්‍රඥාව තුලින් සීලයක් හැදෙනවා අමුතුවෙන් සිල් ගන්න ඕනේ නැහැ. දැන් ඕවා දැනගන්නකොට අර අර ප්‍රශ්න නැහෙනි දැන් මස් කෑවට පවුද? ඔව් කැර පොත්තු මෙවුවට පවුද? අරවා මේවා ඕකෝ. ඒවා වැඩක් නැහැ. ඒවා මේ ධර්මේ නොදන්න අයට අර මූලික මට්ටමේදී ඕවා අල්ලගෙන තර්ක කර කර ඉන්නවා. ඈ මේක පින්ද මේක පවුද? දැන් ඕක නෙමෙයි බුදුදහම. ලෝකේ මොකද්ද සමුදේ මොකද්ද නිරෝධේ මොකද්ද මාර්ගේ මොකද්ද මොන අය සම්මාදිට්ඨියට එන්න තමයි බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ එතන තමයි දුක මොකද්ද දුක්ක සමුදේ නිරෝධේ මාර්ගේ නේද ඔච්චරයි තියෙන්නේ එතකොට අර ප්‍රශ්න ඔක්කොම වැඩකට නැති දේවල් කියලා තියෙන්නේ ඒවා ඒවට නිකන් අර කාලිනාස්ති කිරීමක් විතරනේ ඔය මේ දේ තමන්ගේ හිත තුලින් දකින්නයි තියෙන්නේ. ඒක දැක්කොත් ඔක කරද්දි පේනවා මේක තමයි බුදු කෙනෙක් දේශනා කරන්න ඇත්තේ. බුදුදහම මේකයි ලෝකෝත්තර මාර්ගය මේකයි. දැන් ඕක දකිනකොට එනවද අපින් කරගෙන දිව්‍ය ලෝකේ යන්න? මේ ජීවිතේ මේ මොහොතේ කරන්න ඕන දෙයක් නේද? ඉතින් දිව්‍ය ලෝකේ ගියත් ඔය දුකමයි. අර දෙවියොත් විද්ද කරන්නේ සුරාසුරයින් නේද? එච්චර අර මේවා සීරම තිබිලා. ඔව්. ඉතින් බලන්න. ඊළෝකේ ගිහිනුත් ඔය මේ බුදුදහමක් කොහෙන් හරි ඇහුනොත් විතරයි ඕක අවබෝධ කරන්න පුළුවන් මේ. මත ඕක මහා පුදුම කෙනෙකුට තනියෙන් හිතාගන්න බැරි දෙයක්. නේද? නෑ දැන් කරන්න ඕන ඔය දැනගත්තු දේ කියා දෙන්න බලන්න. එතකොට තමයි Tamanට අවබෝධ වෙන්නේ. තව කෙනෙකුට ඕක නිකන් හරි හයි ඔව් දැන් පේනව නේද මේ පටිච්ච සමුප්පාදය කියලා. බුදුදහම කියන්නේ ඕක. පටිච්ච සමුප්පාදයමයි ධර්මය. ඔව් ගොඩක් අදාළ ඒවා යනවා. ඔව් ඒ වගේ ඒවා ගොඩක් හොඳයි. දැන් ඕගොල්ලන්ට ඒවා තේරුම් ගන්න පුළුවන්. ඔය දැක්ම ඇතුව අහනකොට. දැන් ඔය දැක්ම නැති අයට ඕක ඉතින් අර සමහර අය ඉතින් ඒක එක්කත් ගැටෙනවා මේ මොනවද ඉතින් ඒ එක එක මානසික මට්ටම් වලට තමයි යෝවා දැන් අපි දැන් මේවා තේරුම් ගන්න ප්‍රඥාවක් තියන අයටයි මේ ටික. ඔව්. තව මට්ටමකදී අපි හිතමු දැන් පව් කර කර ඉන්න කොටසකට මේවා ගිහින් කිව්වට ඒක හරියන්නේ නැහැ. ඒගොල්ලන් අපි දැන් පව් කරන එකෙන් මුදවන්නේ. ඒවට තමයි යෝවති. අපාය ගැන කියලා, දිව්‍ය ලෝකේ ගැන කියලා. හ?
ඒ ඒ කියන්නේ ඔය මැරිලා උපදින එක නෙමෙයි දැන් මේ මේ මොහොතේ අපි දකින්න ඕනේ තියෙන බව දුක් ගමන් යාති යහු වෙලා දැන් හා එහෙම වෙනවා කුරුද්දට ඉතින් ඒක ඒක නුවණින් පෙන්නලා ඒකෙන් මිදුනොත් නිවන් දකින්න පුළුවන් ලෝකෝත්තර වෙන්න පුළුවන් ඔව් මෙහෙමයි ඉතින් දැන් මේකෙන් තේරුම් ගන්න එපා මේ දන් දෙන එක පින් කරන එක වැඩක් නෑ නෙවෙයි ඒව කරන්න ඕන දැන් ඒව කරලා තමයි ඕගොල්ලෝ මෙහෙම මනස දියුණු වෙලා තියෙන්නේ ඒව කරන්න ඕන හරි මං කියුවේ අර පව් කරන මට්ටමින් මිදෙන්න ඕන මේවා තේරුම් ගන්න හැබැයි ඒක දැන් එතනින් එහාට අවබෝධේ පේනවා පින් කර කර ඉඳලත් ලෝකෙන් ගැලවෙන්න බෑ පිනේ විපාක තියෙනවා ඒ හින්දා ඒවා කරන්න හැබැයි අපි උත්සාහ ගන්න ඕන ලෝකෝත්තර වෙන්න ඔව් 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 දැන් මේක අර තිරිසන් සතෙකුට කිව්වට මේ මේ ධර්මයේ තිරිසන් සතෙකුට කිව්වට අවබෝධ කරන්න බෑනේ. එතකොට මේ මනුස්ස ජීවිතයක් ලැබුණේ අපිට පින් කරපු හින්දා. කුසල්. හරි? දැන් අපි මන්ද බුද්ධික නොවී ඉපදුනේ කුසල් හින්දා. දැන් මනුස්සෙක් වුණත් වැඩක් නැහැ මන්ද බුද්ධික නම්. මේවා තේරුම් ගන්න බෑනේ. ඉතින් මේ මන්ද බුද්ධිකයයට කියන්න ඕන කොහොම හරි පින් කරන්න, පින් කරන්න. ඒ ඒ කියන්නේ ඒගොල්ලන්ට තාම මේක අවබෝධ කරගන්න බෑ අවබෝධ ඇති ශක්තියක් ඇතිව උපදින්න පින් කරා. ඒගොල්ලන්ට අරබන හරි. ඕගොල්ලෝ පින් කරලා හොඳ උපතක් ලබාවා. ඔව්. ඒගොල්ලන්ට ඒක හරි. මොකද ඒගොල්ලන්ට බුද්ධියක් නැහැ. කුසල් මදි. බල්ලා වගේ. අපි ඒගොල්ලෝ පවක් කරන්න හදනකොට බලෙන් හරි එකෙන් නවත්තලා පිනකට යොමු කරන්නේ. ඒක හැබැයි ඒ උපායක්. මේ දැන් මේක තේරුම් ගන්න බැරි හින්දා ඔයගොල්ලෝ දැන් අපි මලගියායට පින් දෙන්නේ. දැන් ඒගොල්ලන්ට ධර්මය අවබෝධ කරගන්න කිව්වට බෑ. ඉස්සෙල්ලා හොඳ දැනක උපතක් ලබන්න. ලබලා ධර්මය අවබෝධ කරගන්න. නේද? නෑ නෑ සෝවන් අය සතර අපාගත වෙන්නේ නෑ නෑ කොහේ ගියත් ආයේ සතර අපාය යන්නේ ඔව් වැඩිම උනක් හත්සරයක් උපදිනවා මනුෂ්‍ය ලෝකෙ ඉන්න පුළුවන් ඔව් අපාය යන්නේ ඔව් ඉතින් ඒගොල්ලන්ට පින් වැඩක් නෑ අපාය යන්නේ නැත්තම් පින් කර කර ඉන්න නිමෙයි මහන්සි වෙන්නේ මොකටද සසරෙන් ගැලවෙන්නේ සෝවාන් නොවි එහෙම නැත්නම් මේ ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ නැතුව දිව්‍ය ලෝකේ ගියාට ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ නැතුව දිව්‍ය ලෝකේ ගියත් වැඩක් නැහැ ආයේ මෙහෙ නිමෙයි සතරපාය යන්න පුළුවන්. දිව්‍ය ලෝකේ ඉඳලා සතරපායට යන්න පුළුවන්. ඈ? බ්‍රහ්ම ලෝකේ ගියත් එහෙම තමයි. ඉතින් ඒක ඉවර වෙනකොට කොහේයි දන්නේ ඊළඟට අරමුණ වෙන හිතාම. ඒ පරණ අකුසල කර්මයක් මතක් වුණොත් නේ. ඒත් බ්‍රහ්ම ලෝක જાතිය. එතෙන්දී අසඤ්ඤතලේ කියන්නේ ඒකේ හිත හැදෙන්නේ නැහැ. හරි? ඒක නිකන් අර තද නින්දකට ගියා වගේ කියලා හිතන්න. නැත්තම් තද. ඒක තමයි සිත පහළ වෙන්නේ. ඔව්. එතකොට ඒ අසඤ්ඤතලේ ඉද්දි කර්ම කෙරෙන්නේ නැහැ. ඔය දැන්නේ තද. ඒක තමයි මගේ නිදාගත්තා වගේ කියලා. හොඳට තද නින්දක් කර කවුද කියන්නේ මාසයක් විතර නිදිනවා කියලා කවුද? හනුමන්තද කවුද? අන්නේ ඒ වගේ වැඩ කල්ප ගානක් නිදාගෙන නැගිටිනවා
හිතාගෙන හිටියා කාටද වැඩක් තියෙන්නේ? එයාටවත් වැඩක් නැහැ. ඒ හිත දියුණු කිරීමක් තියෙනවා ධානය වැඩිවීමකදී. දැන් අපි හිත සමාධි කරගෙන සමාධි කරගෙන මුකුත් දැනෙන්නේ නැති ගානට හිත පිහිටවන්න පුළුවන්. ඒකේ ඉන්න වෙලාවේ මැරුණොත් එහෙම ඔයකට අදාළ තැනක ඒකනේ ආරමුණු වෙන්නේ චිතසිත. එතකොට මේ මට්ටමේ උපතක් ලැබෙනවා. එතකොට මේ ධානයෙම ඉන්න පුළුවන් ඉතින් කල්පගාන. අපඤ්ඤම් සංඥාවන්නේ. ඒ සංඥාව නැතුව ඉන්න එක නෙමෙයි මේ සංඥාව අවබෝධ කරනවා කියන්නේ. දැන් මේ සංඥාව ඉන්න නෙමෙයි මේ කියන්නේ. ඒකයි මම කිව්වේ අර නිවාප සූත්‍රයේදී ඔක ලස්සනට පෙන්නන්නේ කනකොලක් කනවා. එහෙම නෙමෙයි. එහෙම හිතපු අය තමයි මේ භාවනා කරලා කරලා ඔය ධ්‍යාන වඩලා අරූපාවචර මට්ටමට ගිහිල්ලා දැන් බුදුදහම අහලා නැහෙනි. ඉතින් ඒක නිවනක් කියලා හිතලා ඇයි සෑහෙන කාලයක් ඉන්න පුළුවන්? ඒක සදාකාලිකයි කියලා රැවටෙන්නේ. ඒක තමයි නිවන කියලා. ඒ ආලාර කාලාමලා එහෙම උනේ ඒකයි. ඔව් ඒගොල්ලෝ හිතුවේ ඒක තමයි නිවන කියලා. මොකද ඒකේ හොඳ ඉතින් සතුටක් තියෙනවා මේ ලෝකේ තියෙන දුක් එක්ක බලනකොට. දැන් ඔයගලන්ට සමාධි සාමාන්‍ය ධානවල තියෙන සුවේ දැනිලා තියෙනවනේ. gedara anith prashna medde innawa wage nemeene okata ila innawada. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම gewal dorawalla athairala ඔය ධාන වඩ වඩා හිටියේ.
ඒ ධර්මයේ කියන්නේ
ඔය කරන්නේ අනිත් සාස්ත්‍රය යන
මාතෘකාවද
නෙමෙයි. ඔව්. ඒගොල්ලන්ට ඒක හිතුනේ සදාකාලිකයි කියලා. බුදුදහම ඇහුවේ නැත්නම් අවබෝධ වෙන්නේ නැහැ. ඒකනේ අර ආසිත තවුසහෙම ඇඬුවේ. දැන් අතෙන්ට යනවා කියලා දන්නවා බුදුවරයා හම්බ වෙන්නේ. මොකද අසඤ්ඤතලේ ඉඳන් දහම අහන්න විදිහක් නැහැ. නිඳ ගිහින්. බුදුවරු වහල වෙලා නැති වෙනකන් නිදි. අසඤ්ඤතලේ. සංඥාවක් නැතුව ඉන්නවා ඒකයි. සංඥාවක් නැතුව ඉඳීම නෙමෙයි මේ කියන්නේ. ඒක පැහැදිලිවම බුදුහාමුදුරුවෝ පෙන්නනවා. න අසඤ්ඤ සංඤී කියලා. මේ අසඤ්ඤතලේ ඉන්න ගතිය නෙවෙයි. ඊළඟට න විසඤ්ඤ සංඤී. සිහි විසඤ්ඤව ඉන්නවත් නෙවෙයි. සිහි නැති වෙලා ඉන්නවත් නෙවෙයි. මේ தත්ත්වය. ද සිහියෙන් ඉන්නේ. හැබැයි අහුවෙන්නේ. ලෝකෙට අහුවෙන්නේ. හරි? අසඤ්ඤව ඉන්නවත් නෙමෙයි විසඤ්ඤව ඉන්නවත් නෙමෙයි අර නේව සංඥා නාසඤ්ඤා තලයේ ඉන්නවත් නෙවෙයි හොඳ සිහියෙන් ඉන්නේ
ප්‍රඥා
ඔව් සංඥා තියෙනවා හැබැයි සංඥාවේ සංඥාව ගන්නෙත් නැහැ ඒ කියන්නේ ලෝකයා ගන්න සංඥාවට අහු වෙන්නෙත් නැහැ මේ සාමාන්‍ය සංඥාවේ සංඥාවට අහු වෙන්නෙත් නැහැ ඒ වුණාට අසඤ්ඤව ඉන්නවත් නෙවෙයි විසඤ්ඤව ඉන්නවත් නෙවෙයි අවබෝධකින්ම ලෝකෙට අහු නොවි ඉන්න. ඒ ප්‍රඥාව වැඩිම තමයි මේ විදර්ශනය කියන්නේ. ඒක ඒ ප්‍රඥාව ඒක තමයි දැන් අපිට රහතන් වහන්සේගේ ප්‍රඥාව නැති වුණාට මේ ප්‍රඥාව වඩන්න පුළුවන් කියලා පේනවනේ. නුවණින් මෙහෙම මෙහෙම පෙන්නනකොට ඒ ප්‍රඥාව තමයි වැඩෙන්නේ. ඒකට ටිකෙන් ටික රැවටීම අඩු වෙනවා. මුලාව අඩු වෙනවා. මුලාව අඩු වෙනකොට අනිත් ලෝකයා අහු වෙන දුකට අහු වෙන්නේ නැහැ. ඔව්. ඔන්න ඔකයි වෙනස
තියෙන්නේ.
ඔව්. අන්න හරි. දැන් ඒ බල්ලගේ මානසිකත්වෙන් මිදෙනවා. දැනට අපි ආයතන පාවිච්චි කරන්නේ බල්ලා පාවිච්චි කරන විදිහට. ඇහැ කන නාසය දිව ශරීරය ලෝකෙට අයිති විදිහට. ලෝකෝත්තර වෙනකොට ඊට වඩා මනස උසස්. ඒ වයින් අපිට දුක් ඇති කරගන්නේ නැහැ. ඒකයි අර ලෝකෙට අයිති ධර්ම වලට අහු වෙන්නේ නැහැ. ලෝකෙට අයිති ධර්ම මොනවද? අටලෝ දහම. සැප දුක්, නින්දා ප්‍රශංසා. තව මොනවද? ලාභ අලාභ. යස ආයස. ඒ ඔක්කොම මේ ලෝකෙට අයිති දේවල් නේද? ලාභයක් ලැබුණා සතුට වෙනවා, අලාභයක් නම් දුක් වෙනවා, තරහ වෙනවා, ගැට. ඒ ලාභේ අලාභෙටයි අහු වෙන්නේ නැත්තම්. එතකොට අර ඒකෙන් ඇති වෙන ඒ ඒක එක මානසික මට්ටමේ අයට තමයි ඔය තියෙන්නේ. මෙතෙන්ට ටික ටික ගන්න. එතකොට දැන් ඕගොල්ලෝ වැටෙන්න ඕනේ අර මන්ද බුද්ධික මට්ටමට හරි තිරිසන් සත්තුන්ගේ මට්ටමට හරි. ඒගොල්ලන්ටනේ අර පින් කරගෙන සුගතියේ උපදින්න කියන්නේ. ඒ බණ හරියන්නේ ඒගොල්ලන්ට. තමන් මන්ද බුද්ධිකයි කියලා හිතනවා නම් ඒ බණ. පින් කරගෙන අපි දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඊට පස්සේ බණ අහගමු. ඇයි දැන් ප්‍රඥාව නැහැනේ බණ තේරුම් ගන්න. ඔව් මනුස්ස කියන මනස උසස් බව දන්නේ නැතිකම. ඔහොම හිතලා තමයි අර මෝඩකමට හිතන්නේ. දැන් ධර්මය දැනගෙනත් හිතනවා මේ අනේ අපිට ওই ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැතුව ඇති. ඉතින් මෝඩකමටමයි ඔහොම හිතන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියන්නේ ප්‍රඥාව ඇතුව ඉපදුනා කියන එක. ප්‍රඥාව ඇතුව ඉපදුනා හින්දානේ මේ බුදුදහමක් මෙහෙම හරි තේරුම් ගන්න පුළුවන්. නේද? හේතුක ප්‍රතිසන්දි නැහැ කියන්නේ මේව කිව්වට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉතින් අපිට කියන්න වෙන්නේ මේව කරන්න නෙමෙයි ගිහිල්ලා තින් කරගන්න කියලා. ඈ? ඉතින් මේ බණ අහනකොට ඒගොල්ලන්ට කියන බණත් අහන්න ලැබෙනවා. තින් කරලා දිව්‍ය ලෝකේ යන්න කියන බණ ඒ මානසිකත්වයේ තත්වයට ඒ බණ තමයි කියන්නේ. ඔව්. ඉතින් ඕගොල්ලෝ ඒ තත්වයට වැටෙන්න එපා. නේද? ප්‍රඥාව අඩු කොටසකට ඒ දේ කරන්න කියන්න වෙනවා. එතකොට ඒ දහමේ තමන්ගේ ප්‍රඥාවට ගැළපෙන ටික තෝරගෙන එතනින් ඉස්සරහට යන්නයි උත්සාහ කරන්නේ. ඉතින් මේ ලෝකෝත්තර දහමක් අවබෝධ කරන්න හැකියාව තියාගෙන ආයේ මෙරිලා උපදිනකම් බලා ඉන්න ඕනේ. ඒ උපතේ ප්‍රඥාව නැති වුණොත් එහෙම හේතුක කර්මයක් කරමුණු නැත්තම් එහෙම මේ තිබුණ අවස්ථාවත් නැති කරගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාද වෙන්න කියන්නේ. දැන් තේරුණාද මේ කියන්නේ? දැන් මේ ජීවිතේ අපේ ප්‍රඥාවක් තියෙනවනේ. අපි ඒ වුණාට හිතුවොත් නෑ මැරිලා ගිහිල්ලා කොහේ හරි ආයේ ඉපදිලා තමයි ධර්ම අවබෝධ කරගන්න ඕන කියලා හිතුවොත්. දිව්‍ය ලෝකෙ ගිහින් හරි කොහේ හරි. ඈ? මැරෙනකොට බැරි වෙලාවත් හේතුක බලවත් කර්මයක් අරමුණු නැත්තම් ඈ ආයේ කොහේ ඉපදුනත් වැඩක් නැහැ. මේ තිබුණ ප්‍රඥාව තිබුණ වෙලාවේ ප්‍රයෝජනෙ ගත්තේ නැහැ. ඈ මනුෂ්‍ය ලෝකේ ඉපදුනත් ඔය ක්ෂණ සම්පත්තිය කියන එක ලැබෙයිද කියන්න බෑ. ක්ෂණේ කියන්නේ ප්‍රඥාව තියෙන්න ඕන, ධර්මය අහන්න ලැබෙන්න ඕන නේද? ඈ ඒ ලැබෙයි කියන එක හිතන්න එපා කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් ඒක දැන් ලැබුණට පස්සේ ආයේ මොකටද ඒකට උත්සාහ කරන්නේ? ආයේ ලැබුණත් කරන්නේ ඕකම. එදාටත් කරයි ආයේ තව ක්ෂණයක් ලබා ගන්න අපි. මැරිලා ගිහින් ආයේ ක්ෂණ සම්පත්තිය ලබා ගන්න එක අමාරුයි කියලා දන්නවනේ. දැන් ඉතින් අමාරුවෙන් ලැබිලා තියෙන. ඒ ලැබුණ එකෙන් ප්‍රයෝජනෙ ගන්න ආයේ තව ක්ෂණයක් ලබා ක්ෂණ සම්පත්තිය. ඒ ඉතින් මේ මේ අවස්ථාවේ ධර්මයේ තේරුම් ගත්තා නම් ඉවරනේ. කල් දාන්න. ඒකයි බුදුදහම කියන්නේ අප්‍රමාදය කියලා. ඔය ප්‍රමාද වෙන අයට නෙමෙයි බුදුදහම කියන්නේ. අප්‍රමාදය. අන්න ඒකට ඕන දෙයක් කරන්නයි ඕනේ. ඔව්. මේ මේ ලෝකෝත්තර මාර්ගේ දකින්න පුළුවන් නම් මේ ධර්මයේ අවබෝධ කරන්න පුළුවන් නම් ආයේ කල් දාන්න දෙයක් නැහැ. ලෝකෝත්තර මාර්ගයට වැටුණා නම් ඇති. ඵල ලැබුණද නැද්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. මාර්ගයට වැටුණොත් ඒ මාර්ගය තමයි යන්නේ. ඒකෙන් ඉවතට වැටෙන්නේ නැහැ. ආයේ අපාගත වෙන්නේත් නැහැ. පමන්නේ දිව්‍ය ලෝකෙ ගියා අපාගත වෙන්නේ නැහැ. මාර්ගේ වැඩෙනවා. සම්මයක් දෘෂ්ටික දෙවිවරු වෙලා උපදින්න. ධර්මය අහන්න ලැබෙනවා. ඔව් ඒකනේ කරගන්නවා. ඔව් එතකොට ඒකට ධර්මය හොයන එකයි කරන්නේ. හරි. ධර්මය හොයන්න ප්‍රඥාව තියෙන වෙලාවේ ධර්මය හොයන්න ඒක විමසන්න ඕනේ. එතකොට කොහේ ගියත් බය වෙන්න දෙයක් නෑ. ධර්මය හොයන්න නැතුව පින් කර කර ඉඳලා දිව්‍ය ලෝකේ ගියත් ඉතින් වැඩක් නෑ. දිව්‍ය ලෝකෙත් ඉන්න අර ඔව් දිව්‍ය ලෝකෙත් අර සත්තුත් ඉන්නවා. අහලා තියෙනවා. දිව්‍ය ලෝකෙත් ඉන්නවා මේ සත්තු. අර දිව්‍ය වාහන එහෙම. දෙවියන්ගේ වාහන. අජානීය අස්සය එහෙම. ආගමේ අය නෙමෙයි. බුද්ධ ආගමේකටත් එන්න පුළුවන්. දිව්‍ය ලෝකෙත් සත්තු જાති ඉන්නවා. ඒගොල්ලන්ට ඈ ඉස්සර තිබුණා. ඔව්. මෙහෙමයි ඉතින් ඔය කොහෙන් හරි අද කාලේ අහන්න ලැබෙනවා ඉතින් මාර්ගඵල ලැබපු අය ගොඩක් මේ ඉතින් ඒගොල්ලෝ ගැන අපිට කරන්න දෙයක් නැහැ අපිට පුළුවන් සම්මා දිට්ඨිය මේකයි අඩු ගානේ ඕකවත් තියනවාද කියලා ඒගොල්ලන්ගෙන් අපිට බලන්න වැඩක් නැහැ ඒගොල්ලන්ට කිව්වොත් සම්මා දිට්ඨිය මේකයි කියලා අඩු ගානේ ඒගොල්ලෝ තේරුම් ගත්තොත් සම්මා දිට්ඨියවත් තියනවාද කියලා ඒක නැතුව මාර්ගඵල ලැබෙන්න විදිහක් නැහැ කියන අවබෝධයයි. ඒ හින්දා තමයි අපි මේ සම්මා දිට්චිය ගැන මෙච්චර කතා කරන්නේ. මොකද වටපිටාවේ අහන්න ලැබෙනවා ගොඩක් මාර්ගඵල ලැබපු අය රහතන් වහන්සේලා ගැන. ඉතින් පරිස්සම් වෙන්න ඕන ධර්මය. ධර්මයක් අහනකොට Tamanට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේක හරිද වැරදිද? සම්මා දිට්ඨියද නැද්ද? ලෝකෝත්තරද ලෞකිකද? ඔච්චරයි තේරුම් ගන්න. ලෝකෙට අයිති දහමක්ද නැති දහම? හුඟාක් අය ගිය තැන්වල දැන් අහන්න ලැබෙනවා පින් කරගෙන දිව්‍ය ලෝකේ යන්න කියන කතාවක්. එතකොට ඉතින් තේරුම් ගන්න මේ බුදු දහමද නැද්ද? ඉතින් ඒවා අපි නම් කිය කියා කියන්න ඕනේ නැහැ. තමන් ධර්මය අහලා තේරුම් ගන්න. කල් දැමීම බුදුහාමුදුරුවෝ කියන දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අප්‍රමාදී.
මේ මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීම බුද්ධ ශාසනයේ කතාවක් නෙවෙයි. ඒක මේ කියන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒ කියන්නේ අපිටත් එක එක ඒවා කියන්න පුළුවන්. අපි තේරුම් ගන්න ඕන ධර්මයට අනුව. බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් කිසිම බුදු කෙනෙක් කොයි වෙලාවෙවත් සසරේ නැවත ඉපදීම වර්ණනා කරන්නේ නැහැ. නැවත නූපදින හැටිමයි කියා දෙන්නේ. නිවන කියන්නේ ඒකයි. ආර්ය මාර්ගය කියන්නේ ඒකයි. කොයි වෙලාවෙවත් කියන්නේ නැහැ ඕගොල්ලෝ මෙහෙම ගිහින් ඉපදී ඉපදී ඉන්න. එහෙම ධර්මයක් කියන්නේ නැහැ බුදු කෙනෙක්. හරි. සක්විති රජ ලැබුණත් උපදින්න එපා කියලා කියන්නේ. ඊට වඩා වටිනවා මේ සෝවාන් වෙන එක කියලා. ඔව්. එහෙම දහමක් තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. එතනින් එහා දේශනා බුද්ධ දේශනා නෙවෙයි කියන එක තේරුම් ගන්න. ඉතින් එහෙනම් ගෞතම බුදුහාමුදුරන්ට මේ පැත්තකට ගිහින් ඉන්න තිබුණානේ. ඔයගොල්ලෝ ආ මෛත්‍රී බුදුහාමුදුරන්ගෙන් අහගන්න කියලා. ඈ? නේද? එහෙම කතාවක් කියලා තියෙනවා. නෑ, ඒක ඒව තේරුම් ගන්න. ඒව පස්සේ හදාගත්තු කතා. බුද්ධ දේශනා නෙමෙයි ඔය. ඔයදේ ඉතින් බුදු කෙනෙක් පහළ වෙන්නේ සසරේ යන හැටි කියන්න නෙවෙයි. සසරෙන් ගැලවෙන හැටි කියන්න. ඉතින් ධර්මයක් තියෙන කාලෙක උපදිනවා කියන්නේ මෛත්‍රී භාවනාව කියන එක වෙනම කතාවක්. වර්ණනා. ඉතින් වර්ණනා නෑ. බුදු කෙනෙක් පහළ වෙනවා ඇති. ඒක ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ. බුදුවරු කලිනුත් පහළ වෙලා තියෙනවා, ඉස්සරහටත් පහළ වෙයි. හැබැයි බුද්ධ ධහම කියන්නේ ඒ පහළ වෙන බුදුවරයා දේශනා කරන්නේ මෙන්න මේ ධහම. මේකම තමයි. අමුතු ධහමක් නෙමෙයි. මේ චතුරාර්ය සත්‍යමයි දේශනා කරන්නේ. මේ පටිච්ච සමුප්පාදෙමයි දේශනා කරන්නේ. හැම බුදුවරේ. ඒක ඕක තියෙද්දි අර කියපු කතාවම තමයි. මේ ක්ෂණ සම්පත්තිය ලැබලා තියෙනවා. අපි තව එකක් ලබන්න වැඩ කරමු. ඔව්, මේකෙන් ප්‍රයෝජනෙ ගන්න. තව ටිකක් සසරේ දුක් විඳලා ඉඳලා. ඔව්. අන්න එහෙම පින් දෙන්න පුරුදු වුණා නම් හොඳයි ඔయిత වඩා. ඕගොල්ලෝ සසරේ දුක් විඳලා 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 කවදා හරි මෛත්‍රී බුදුහාමුදුරුව දැකලා නිවන් දකින්න කියලා තමයි මම නම් පින් දුන්නා නම් පින් දෙන්නේ. ඈ? මොකද සර්වඥතා ඥාණයෙන් දැකපු බුදු රජාණන් වහන්සේ කියලා තියෙන්නේ සසරේ යන සත්‍යය වැඩි කාලයක් ගත කරන්නේ සතර අපායයි. ඒ හින්දා ඕගොල්ලන්ට මෛත්‍රී බුදු රජාණන් වහන්සේ දකින්න ඕන නම් ඉතින් වැඩි කාලයක් සතර අපායයි දුක් විඳලා විඳලා ඈ කවදා හරි මෛත්‍රී බුදු හම්බ වුණාන් ඈ මිනිස්සෙක් කියලා ඉපදිලා අනේ මටත් ඒ බණ අහන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා. එහෙම කිව්වනම් ඔයිට වඩා හොඳයි. ඕ ඉතින් ඒකනේ ඇත්ත தත්ති. දැන් නැතුව ඈ අපේ අය හිතන්නේ එතකන් දිව්‍ය ලෝකෙ ඉඳලා හොඳට සැප විඳලා විඳලා ඇවිල්ලා බණ ටිකක් අහලා රහත් වෙයි. ඌව වෙන වැඩ නෙවෙයි. ඒ ඕක තේරුම් ගන්න ඕක බුදු දහම නෙමෙයි, ඕක බමුණු දහම, බ්‍රාහ්මණයන්ගේ දහම. ආලාර කාලාමලගේ දහම. ඒ හිටිය බමුණන්ගේ නිකණ්ඨනාත පුත්තලගේ දහම. බුදු දහම. බුදු දහම කියන්නේ අප්‍රමාද වෙන්න. යනවා. ඉතින් ඒක බුදු කෙනෙක් කියපු දෙය නෙමෙයි. මේ සසරේ වැඩි හරියක් ගත කරන්නේ මේ සතර අපාය. ආලාර කාලාම යනවා. හැබැයි දේවදත්ත නම් නිවන් දකින. ඔය බුදුදහම අහපු හින්දා. අන්තිම මොහොතේ හැරි බුදුදහමේ පැහැදුන හින්දා. අපාය තමයි, තාමත් අපාය. ඒ වනාට ඒකෙන් විඳලා විඳලා ගොඩ ආපු දවසක පස්සේ බුදු. ඇහෙන්නේ පොඩ්ඩක්. මොකද්ද? ඔය ලංකාවේ එහෙම කාලයක් තිබිලා තියෙනවා. ඒක වෙන්න පුළුවන්. අදට වඩා නුවණ තියෙන අය ඒ කාලේ හිටියා. අද ධර්මය හොයන පිරිසක් ඒ කාලේ ඉඳලා තියෙනවා. රහතන් වහන්සේලා බොහොම වැඩ ඉඳලා තියෙනවා. දැනුත් ඉතින් මේ කාලේ හොඳයි දැන් මේ කාලේ වෙනකොට හුඟක් හොයන පිරිස වැඩි. ධර්මය හොයන පිරිස වැඩි ඒ හින්දා මාර්ගඵලලාභින් බිහි වෙනවා. මේ වසරේ බොහොම රහතන් වහන්සේලා බිහි වෙන වසරක් කියලා අහන්න ලැබෙනවා. ඒක වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ටත් අවස්ථාව තියෙනවා ඒ කියන්නේ. නේද? හරි. ඒ ධර්මයේ තියෙන්නේ ඒක තමයි. ධර්මයේ තියෙනවා ඒහිපස්සික ගුණය නේද? එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් සත්‍යය. හොයන හින්දා තමයි හම්බ වෙන්නේ. හොයන අයට ඒක ප්‍රතිඵල ලැබෙනවා. ඒකයි ධර්මයේ සම්දික්කයි. Taman තුලින් දකින්න පුළුවන්. අකාලිකයි. ඒ දකින්න කොටම ඒවයි ප්‍රතිඵල තියෙනවා. හරි? ඒ ಗುಣ ධර්මයේ තියෙනවා. Taman තුලින් දකින්න පුළුවන්. ඒවා තියෙනවා. එහෙම ඒ ධර්මයේ ಗುಣ තියෙනවා කියන්නේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන එක. ඒවා ඉතින් ඕවා ඔය බුදුබණ නෙවෙයිනේ. කියනවා ඉතින්. එහෙම කියන්න පුළුවන්. ඔව්. ඒවා ඔය කාට හරි කියන්න පුළුවන්. ඒවා බුදුදහම නෙවෙයි. ඉතින් බුදුදහමයි බමුණු මතයි හොඳට වෙන් කරගන්න ඕන. මොකද බුදුදහමට ඔය Hindu බමුණු මත ගොඩාක් කලවම් වුණා. ආත්ම දෘෂ්ටිය රිංගුවා. දැන් පටිච්ච සමුප්පාදේ වුණත් විස්තර කරන්නේ ආත්ම දෘෂ්ටිය දාගෙන. ගාක් අහන්න ලැබෙන්නේ. ඒ එහෙම දෙයක් වෙලා තියෙනවා. මහායානම කියන්නත් දැ මහායානාය සමහර විට අපිට කලින් අවබෝධ කරන පිරිසකුත් ඉන්නවා. මොකද අපි වගේ දෘෂ්ටිගත වෙලා නැහැ මේ ඒ පැත්තේ අය. මේ ඒ කියන්නේ තිබුණට ඒවා පුරුදු පුහුණු කරන අය පුදුමාකාර වීරියක් ගන්නවා උත්සාහයක් ගන්නවා. මේ අපේ අය වගේ නෙමෙයි. මම දැකලා තියෙනවා. මේ අපේ අය ඔය විහිළු කර කර හිටියට මහායාන කියලා ඒගොල්ලෝ පුදුම කැපකිරීමක් තියෙන්නේ. මේවයි ප්‍රතිපත්ති වල හැසිරෙන. ඒ වගේ අය ප්‍රතිඵල ලබනවා වෙන්න පුළුවන්. ඒ මහායාන නෙමෙයි මේ අපේ තෙරවාද වලට බමුණු මත රිංගගත්තු එක තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දැන් ඔය පින් කරගෙන දිව්‍ය ලෝක යන්න කියන එකනේ කියන්නේ පටිච්ච සමුප්පාදේ නෙමෙයිනේ විස්තර කරන්නේ. ධර්මය නෙමෙයිනේ විස්තර කරන්නේ. සසරේ තව ටිකක් යන්න. එහෙම නැත්නම් ගිහිල්ලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න. දැන් බුදුදහම ඇත්තටම මම නම් කියන්නේ ඉතින් යන්න ඕන නම් යන්න සසරේ දුක් විඳලා විඳලා පුළුවන් නම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ හම්බෙයි. එහෙම යන්න ඕන කියලා. නේද? බුදු කෙනෙක් දේශනා කරන්නේ සසරේ ඉපදීම දුකයි. නැවත ඉපදීම දුක. ඒ දුක විඳින්න කියලා කොයි වෙලාවෙත් වර්ණනා කරන්නේ නැහැ. කොහේ ඉපදුණත් දුකයි. කොහේ ඉපදුණත් දුකයි. ගෞතම බුද්ධ ශාසනයේ මේ තියෙනවා. අපිට ඉතින් ඔය නම දාගන්න ඕනේ නැහැ. ගෞතමද මෛත්‍රීද මොන බුදුහාමුදුරුවෝද කියන එක නෙමෙයි. බුද්ධ ශාසනය. බුද්ධ ධර්මය. බුදු දහම. බුදු දහම තියෙන වෙලාවක අවබෝධ කරන්න පුළුවන්. ඕකට තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. නේද? ඒ ක්ෂණ සම්පත්තියක් ලැබුණ මොහොතක තමයි ධර්මය අවබෝධ කරන්න පුළුවන්. තේ ලැබුණ මොහොතේ ඒකට උත්සාහ කරනවා මිසක් ඔව් මේ බුදු දහම වැඩන්නේ නැහැ. අපි අලුත් බුදු කෙනෙක් ඒ ඒක තමයි කියන්නේ. ඉතින් මනුෂ්‍යාත්මේ ලැබෙන හැටිම බුදුහාමුදුරෝ පෙන්නනවා කොච්චර දුර්ලභද යන්න. ඈ බොහොම මේ අර වැලි කැට ටික නිය පොත්තට අරන් උපමා කරනවානේ මහ පොළොවත් එක්ක. සුගතියේ උපදින්නේ මෙන්න මෙච්චර සුළු ප්‍රමාණයක්. ඈ ඔය ටිකට වැටෙන්න පුළුවන් වෙයි කියලා හිතනවද ඔය 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 වගේ තමන් කරන වැඩ ටික දැක්කහම ඈ අන්න ඒ වගේ දුර්ලභ දුෂ්කර කලාතුරකින් ඒ කියන්නේ වෙන්නම බැරි දෙයක් හරි වෙන්න තියෙන කලාතුරකින්ම වෙන්න තියෙන දෙයක් තමයි මේ මනුස්ස ජීවිතය ලබනවා කියන්නේ. කනකස් බව යසුදුරෙන් අහස දකින්නවා කියන එක වෙන්නම බැරි දෙයක් නේද? දැන් ඒ කැස් බෑ වගේ කෑහැයිලු පෙන්නේ අවුරුදු 100කට සැරයිලු උඩට ඉන්නේ. ඈ ඒ වෙනකොට අර කුඹුරහාන වියගහක් කැඩිලා ගිහිල්ලා මුහුදේ තියෙන්නත් උන. ඈ ඒක ආයේ කාවිලා අර සිදුර තියෙන්නත් උන. ඈ එතනින්ම අර කැස් බෑ උඩට එන්නත් උන. ඈ මෙච්චර මේ හැඩ බහරට එහාට මෙහාට යන්නේ. ඉතින් ඕක ඒක වෙන්නේ නැති දෙයක්. කියන්නේ බොහෝම කලාතුරකින්. ඔන්න ඔය කලාතුරකින් වෙන එක වෙන්න කියලා තමයි ඔය ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ සැරේ මනුෂ්‍යයා. දැන් ලැබිලා තියෙනවා. ඉතින් දැන් ලැබිලා තියෙන එකේ ප්‍රයෝජනේ ගන්න නැහැ කියන්නේ කරන තියෙන ලොකුම මෝඩ. ඒ අපිට ඉන්නවා කියලා පෙනුනට අපිට පේන්නේ නැහනේ සත්තු කොච්චර ඉන්නවද කියලා. ඈ කූඹිම කොච්චර ඉන්නවද? මිනිස්සුන්ට වැඩි නැද්ද කූඹි? ඈ මිනිස්සුද වැඩි කූඹිද? ලෝකේ කොච්චර කූඹි ඇද්ද? ඔය මිනිස්සු තමයි කූඹියලා උපදින්නේ. ඈ කොහොම බැලුවහම සත්තු ප්‍රමාණය ගත්තහම මනුෂ්‍යයෝ කියන්නේ මහ ගොඩක් නෙමෙයි. හිතා ගන්න බැරි අර මුහුදෙන් ගත්තු වතුර කෝප්පයක් වගේ ප්‍රමාණය. මුහුද එක්ක බලනකොට. ඈ? එහෙම සුළු ප්‍රමාණයක් ඔය අපිට ලොකුයි වගේ විශාලයි වගේ පෙනුණාට. හරි? එහෙම ඉපදෙන සුළු ප්‍රමාණිනු ඈ දහමක් අහන්නේ කී දෙනාද? බුද්ධාගමේ වෙලා උපදින්නේ කීයෙන් කී දෙනාද? ඒගොල්ලන්ගෙන් දහමක් අහන්නේ කී දෙනාද? ඈ? ඔව්. නමට බෞද්ධ ඒ වුණාට බුදු දහම නෙමෙයිනේ ඒකේ ප්‍රයෝජන නෙමෙයිනේ ගන්න. සසරේ යන දේවල් නේ කරන්නේ. නේද? එතකොට ඕක බොහොම සුළු පිරිසක් තමයි ඒකේ ප්‍රයෝජනේ ගන්නේ. ආයේ මේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා නම් හිතන්න එපා. මම නම් කියන්නේ ඒක වෙන්නේ නැහැ. ඕ ඒ කියන්නේ අනිත් සත්තුත් උපදිනවා. හිතන්න බෑ. හැබැයි මේ දහමෙන් අපි යම් කිසි අවබෝධයක් ගත්තොත් මේ ලෝකෝත්තර දැක්ම කියන එකවත් ඇති කරගත්තොත් එතකොට ගැලවීම තියෙනවා. එහෙම කොටසත් ආයේ දැන් මේ සැරේ බැරි වුණත් මිනිස්සු වෙලා උපදිනවා. ධර්මය අහන්න ලැබෙන කොටසට අහු වෙනවා. හරි. නැත්නම් දිව්‍ය වුණත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු වෙලා උපදිනවා. ඒකට ඒ දහම අහන්න ලැබෙන පරිසරයක උපදිනවා. ඒකට තව අවස්ථාව තියෙනවා ඔන්න. අන්න ඒ විදිහට තමයි ශ්‍රණ සම්පatti හදා ගන්න පුළුවන්. නැතුව වෙන විදිහක් නැහැ. දහම හොයලා දහම අවබෝධය තුලින්ම තමයි ඒක ලැබුණත් ලැබෙන්නේ. හොඳයි එතනින් අපි අවසන් කරමු නේද? ඔව්. ඉතින් මම හිතනවා මේ ධර්මය ගැන ලෝකෝත්තර පැත්ත ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. එහෙනම්ටම සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල බොහොම භාවනාවල යෙදෙන ධර්ම සාකච්ඡාවල යෙදෙන සීල සමාධි ප්‍රඥා වැඩීමක් සිද්ධ වුණා. කුසල් සම්භාරයක්, මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත් වෙලාවක අපට පුළුවන් මේ පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙලා දිවයිසුරු වැඩි දියුණු කරගෙන උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම්සි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සියල්ලෙන්ම අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නවා නම් පින් බලාපොරොත්තුව මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනයක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන කත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන කත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන කත්තිය. දැන් අපි අර නොදන්න කම හින්දා අවිද්‍යාව හින්දා කරන සංඛාර මම දන්නවනේ ලෝකේ හදන්නේ සංඛාර වලින් නේ. ඒ සබ්බේ සංඛාරා සියලු සංඛාර. ඒවයි ලක්ෂණ තමයි අනිත්‍ය. අපව දුකටපත් කර. සබ්බේ සංඛාර අනිත්‍යාති, සබ්බේ සංඛාර දුක්ඛාති. ඒ වගේම මේ හිතට අරමුණු වෙන ධර්මතා. සබ්බේ ධම්මා. අනසට අරමුණු වෙන ධම්මා. සබ්බේ ධම්මා අනත්තාති. මේ දෙපැත්තක් නැහැ. අභ්‍යන්තර බාහිර කියලා. ආත්ම ස්වභාවයක් ඇති කරන්නේ. සබ්බේ ධම්මා අනත්තාති බව 70 60ට තේරුම් යන්නේ අදාපඤ්ඤායි පස්සති. එතකොට අර ඒ රැවටීම හින්දා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනවා. අතනි බින්ද තී දුක්කේ. ඕක තමයි විසුද්ධියට මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති අදාපඤ්ඤායි පස්සති. අතනි බින්ද තී දුක්කේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති අදාපඤ්ඤායි පස්සති. අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා අමුච්ඡතු. සාදු සාදු සාදු. හොඳයි. පෙරවන් සරණයි හැම දිනාටම මේ. එතකොට අපි ලබන ඉරිදා නැ සෙනසුරාද අපි රැ වෙනකන් තියන්න බලමු ටිකක්.